පූජනීය වන්දනීය ධම්මජීව ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ධම්මකුසල ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි සියලුම දෙනාට තෙරුවන් සරණයි. අදත් අපි මේ රැස්ව සිටින්නේ සතිපතා කරන යෝගාවචරීන්ගේ කමඨහන් සුද්ධ කිරීමේ සහ ධර්ම දේශනා වැඩසටහනටයි. එහෙමනම් සුපුරුදු පරිදි කමඨහන් සුද්ධ කිරීමේ වැඩසටහනෙන් අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට පූජනීය වන්දනීය අතිපූජ්‍ය ලොකු ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ගෞරවපූර්වකව ආරාධනා කරමි. සාදු සාදු සාදු.
හොඳයි, පටන් ගනිමු.
මුලින්ම ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන්නම් ස්වාමීන් වහන්සේ. ද ප්‍රශ්න තුනක් ඇවිල්ලා තියෙනවා. දරුවන් සරණයි. වන්දනීය පූජනීය ස්වාමීන් වහන්ස, සතිමත් සක්මන පළමු නිදහසේ වාර කිහිපයක් ඇවිද සක්මන කෙළවරේදී බොඩි ස්කෑන් එකක් කරා. අනතුරුව වම දකුණ ලෙස පා තබමින් ඇවිදින විට තද ගතිය, රළු ගතිය, සිනිඳු ගතිය, බර බව හා වියලි බව දැනුණා. ශරීර බර රිද්මයානුකූලව දෙපා මත යෙදුණා. වැඩිපුර ශරීර බර දැරුවේ දකුණු පාදයයි. එය කෙටි වී ඇති බවක්ද දැනුණා. වම් පායට ශරීර බර පූර්ණව යෙදුණු අවස්ථාවේදී දකුණු පාය ගුවන්ගත වී තිබුණා. විලුඹ ප්‍රථමව එසවි ප්‍රථමව තැබුණා. අනුපිළිවෙලින් විලුඹ ධාරය කොට්ටය හා ඇඟිලි පොළවෙන් මිදුණා. සිතුවිලි ගලා ආවා. ශබ්ද ඇසුණා. ඔළුවට ශරීර බර වැඩිපුර යොමු වුණා. සමාවෙන ඔළුවට නෑ, විලුඹට. හරියටම අමාරු පැහැදිලි නෑ ස්වාමීන් වහන්සේ. ඒක ශරීර බර වැඩිපුර යොමු වුණා. ඇඳුම් දෙපාවල ගෑවුණා. ඇවිදින විට ශරීරයේ දෙපසට පැද්දුණා. ගලක් ඇනී පයේ ඇති වූ වේදනාව ටික වේලාවකින් නැති වී ගියා. ශරීරය තල්ලු කරමින් ඉදිරියට ගෙන යාමට සිත ක්‍රියා කරන බව තේරුණා. එච්චරයි ස්වාමීන් වහන්සේ මේ රිපෝට් එකේ තියෙන්නේ.
හොඳයි, සක්මන ගැන විතරයි තොරතුරු සඳහන් වෙන්නේ. ඉතින් මේ විදිහට හොඳට සක්මනේ විස්තර වැටහෙනවා නම් ඒත් එක්කම පරියන්කයක් දාලා වෙනත් වාඩි වෙලා ඒකෙත් විස්තර ලියන්න. එතකොට ඔය සක්මනේ ආනිසංශ ගොඩක් පුතින ගන්න පුළුවන් වෙන්නේ පරියන්කේදී තමයි. දිගට කරගෙන යන්න කියලා කියනවා
ස්වාමීන් වහන්සේ. ගරුතර ස්වාමීන් වහන්සේගෙන් අවසර. සක්මන් භාවනාව විනාඩි 35යි. පතුලේ දැනීම් බැලුවෙමි. තද ගතිය, උණුසුම, සීතල, බර ගතිය, ඇනන ගතිය දැනුනි. එක්වරකට දැනුනේ එක් දැනීමක් පමණි. විවිධ තැන්වල තද ගතිය වෙනස් ප්‍රමාණ විය. පතුල චලනය සමග විවිධ තැන්වල තද ගතිය පමණින් වෙනස් විය. ඇවිදීමක් නොව තද ගතියින්හි නොනවතින වෙනස්වීමක් පවනු. පරයන්ක භාවනාව මූලාරමුණ ආනාපානයයි. කාලය පැය එකයි. සිරුරේ දැනීම් වලට අවධානය යොමු කළා. හුස්ම දෙස බැලුවා. හුස්ම තුනී විය. තද ගතිය, බර ගතිය, උණුසුම් සිසිල් බව ආදී දැනීම් නැති විය. ඝර්ෂණය නැති වී පහසු බවක් දැනින. හුස්ම සොයා ගැනීම අපහසු විය. ඉතා පරීක්ෂාවෙන් හුස්ම දෙස අවධානය යොමු කරන විට තද ගතිය, බර ගතිය හා උණුසුම් ආදී දැනීම් වේගයෙන් වෙනස් වෙමින් සියුම් ගතිය, තුනී ගතිය, මායිමක් නැති බව දැනින. පසුව සියුම් දැනීම්ද නැති වී රේඛා සහ හැඩයන් මතුවිය. පසුව ඒවාද වෙනස් වන්නට විය. උපදේශ පතමි. ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා.
ඒකෙත් වාර්තා කරන්නේ හොඳයි. එතකොට අරමුණක් දැක්කට පස්සේ, අරමුණට හිත වැටුණාට පස්සේ ඒකේ වෙනස් වී දැක් ගන්න පුළුවන් වෙනවා. ගොඩක් වෙලා බලන්න හිටියෝ. ඉතින් පස්සේ තමයි අපි විපස්සනාවට වැටෙනවා කියලා කියන්නේ. ඉතින් යනකම් වගේ මේ සමත උපක්‍රම තමයි අපි යොදවන්නේ. දැන් මේකේ ඒකට සෑහෙන දුරට ඇවිල්ලා තියෙනවා. ඒ චා අරුණ දෙහා අරමුණට එල්ල වුණාට පස්සේ දිගටෝම නොසැලී ඒක සිට බලා සිටීමේ භාවනාවට විපස්සනාවට අනුග්‍රහ කරන්න කියලා කියනවා.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඊගාව වතාව තෙරුවන් සරණයි ගෞරවණීය ස්වාමීන් වහන්ස. සතිමත්ව සමාවෙන් මිගි සතිමත් වීම කියලා තියෙන ස්වාමීන් වහන්සේ. සතිමත් වීම හුස්ම රැල්ල අරමුණු කරා. එහා මිහා යන අයුරු හා කායිකව දැනෙන යම් යම් ස්වභාවයන් දැනේ. දැනෙන දේ සරලය. වෙන දෙයක් දිහා බලා සිටිනවා. පාළු කම්මැලි වූ බවකුත් නැහැ. සටහනකුත් නැහැ. මේ ලැබෙන ස්වභාවය දරමින් දැන ගැනීමක් ඇතිව ගමනේ යයි. අවදිමත් බවද පවතී. අවශ්‍ය උපදෙස් දෙන මෙන් ඉල්ලා සිටිමි. සින් සිදු වේවා, නිවනින් සැනසේවා.
මේ ඇති කරගත්ත ඒ අවදිමත් භාවය පරියන්කයට සීමා කරන්නේ නැතුව අනෙකුත් දේවල් සඳහා සක්මනයි එදින්දා කටයුතුයි වලට යොදා ගත්තොත් ඔය භාවනාව ඒකට කියන්නේ සතිය විවිධාංගීකරණය වෙන්න පටන් ගන්නවා. විවිධ පැතිකඩ දිගේ යන්න පටන් ගන්නවා. ඒ නිසා ඕක හොඳ පූර්ව නිමිත්තක් සාර්ථකයි. ඉදිරියට මේ අනිකුත් කටයුතු වලදීත් මේ විදියටම විස්තර දකිමින් අරමුණ එල්ල කරගෙන ඉන්න පුළුවන්ද කියන එක බලන්න කියලා තමයි මතක් කරන්නේ.
ඉංගාවක චැට් එකට අප එකක් තියෙන ස්වාමීන් වහන්සේ හාන්ති වට පුළුවන්ද ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්න ඒක මේක සමහර අකුරු බැඳිලා තියෙන එකයි.
පිරුවන් සර්ණයි ස්වාමීන් වහන්ස අවසරයි කමටහන් වාර්තාව ඉදිරිපත් කරන්න. සක්මන පරයන්කේ හා එදිනෙදා කටයුතුවල බොහෝ විට ඉස්මතු වන්නේ මේ යැයි විස්තර කළ නොහැකි එකම ස්වභාවකි. විටක කුමන ස්වභාවද යන්න සැබවීම වෙහෙසක් වී එය අතහැරේ. වරක් අත්දැකීම වූයේ දුටු සියල්ලම ඒ ඒ කෙනා සිතාගත් ටික ඇත්තක්සේ නම් කළ නොහැකි සීමා නැති තැනකින් මතුව පවතින අයුරුය. ඒ එක්කම සිතාගත්තේ නැත්නම් එලෙස ඇත්තක්සේ දේවල් පුද්ගලයන් ඇති නොවන වගක් බොඳ විය. සුළු වේලාවක් එලෙස අත්දැකීම වෙද්දී යම් බියක් බොඳ විය. එමෙන්ම යම් සිදුවීමක් සමග එකවර බොඳවන ඕවා සිතුවිලිනේ කියා කියවන දේ පසුපස හැරී බැලීමක් වැන්නක් සිදුවිය. එය හරියට මේ වගේ ළඟට වී අන් එන යන ඒවා වැරදිකාරයෝ ලෙස නම් කරමින් පුරෝහිතයෙක් මෙන් ළඟට වී ඒවනතුරු උපදවදී සැඟව සිටි කෙනාද ඒ ගොඩියම එකක් වග මතුවිනි. නැතිනම් සිතුවිල්ලක් තවත් දෙයක් ඒක සිතුවිල්ලක් කියනවා වගේ පසුපස හැරී බැලීමක් වැන්න සමග මිතෙක් රැවටූ කෙනා කුඩු වෙන්නාක් මෙන් බිඳී යාමක් වැන්න සමග අතුරුදහන් වී යම් හිස් බවක් විය. එවිට මම හැදෙන්නේම සිතා ගැනීම හරහා වගක් බොඳ විය. ඒ එලෙස ඉස්මතු වීම හරහා යම් කලක් තිබූ පැනයක් විසිදුනා මෙන් සහනයක් බොඳ විය. ඉන් පසුව දේ රැවටීම එලෙසම සිතුනද යම් වෙනසකි. එය හරියට රවටන වග දන්නා බවක් සේ හැඟේ. තවත් වෙලාවකට රැවටීම ඇත්තක් සේය. විටකේ කිසිවක් අදාළ නැත. අරහන් ඇතුළේ මේ විස්තරය කමඨාන් වාර්තාවට ඇතුළත් කිරීම දවසි නෑ. අතහරින ලෙස ඉදිරිපත් වීම හා නෑ වාර්තාවට ඇතුළත් කරන්න ලෙස වූයේ යම් සටනකි. උපවාසික උපදෙස් පවතන ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.
හොඳයි ඒ විදියට තමන්ගෙම හිත ඒකම සැක කරන අවස්ථාවක් ඔය තියෙන එක පේන්නේ අපි බාහිර සැක කරනවා පේන දේවල් පිළිබඳව කියලා. ඉතින් ඒක හරි අමාරුයි දිගට පවත්වාගෙන යන්න. මොකද හිතම තමන් හිතගෙන සැක කරනවා. මේක ටිකක් සයිකියාට්‍රිකලි අමාරු තැනක්. සයිකියාට්‍රිකලි දරා ගන්න බෑ. අපිට පේන්නේම පිට තියෙන සැකයක් තමයි. නමුත් ඇතුලේ තියෙන එක තමයි ඔය පෙන්වන්නේ. ඉතින් ඒක අපි දැනගන්න ඒක නිසා හොඳ ප්‍රතික්‍රීඩාවක් අපි කරන්න බලාපොරොත්තු වුණා. ප්‍රතිපාසලේ මේ ළමයින්ට ඇඩ්වර්ටයිස්මන්ට් කියවන්නේ. ඇඩ් එකේ තියෙන බොරුව. ඉතින් ඒක කරනවා නම් එයා කවදාකවත් ඒ ඇඩ්වර්ටයිස්මන්ට් අහුවෙන්නේ නැහැ. මුළු ලෝකෙම නිකන් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් තමයි. ඇඩ්වර්ටින් ඔෆ් ද මයින්ඩ් කියලා කියන්නේ මානසිකාරය. ඉතින් අපි ඉන්නේ මේ කවුදෝ හදාගත්ත මානසිකාරයකට අහුවෙලා. ඉතින් අපි අහුවෙන්නේ ඒක ඇහුවොත් ඒක ඇදහුවොත්නේ. අර අන්තිමට දීලා තියෙන විදිහට ඒක මානසිකාරයක් නැත්තම් මනෝවිකාරයක් කියලා දන්නවනම් ඊට පස්සෙත් අහුවෙයි. හැබැයි අර තරම්ම දරුණු වෙන්නේ ඒ විදිහට අපි පුරුදු කරගන්න ඕනේ. ලෝකයා බොරු කරන්න යන්න එපා. ලෝකයා ලෝකයා තමන් එව්වයිදී මේ දැකපු කෙනෙක් විදිහට කටයුතු කරන්න. ඒක තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඊකට කරගෙන යන්න.
හොඳම සන්නහස බෝපෙන් තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
ඉතින් ස්ටොප් කරනවා සර් නැසල නැස ලිඛිත ප්‍රශ්න අපි මොන අපිට ලැබිලා තියෙන්නේ කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අත උස්සලා වාචිකව ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්න කාලයක් ගන්න පුළුවන්. නඳුනි මේක මේ මට දැන් චැට් එකේ ලැබුවේ කොහොමද කියවන්න පුළුවන් නම් හොඳයි. මොකද ඉංග්‍රීසියෙන් තියෙන ටිකක් කියවන්න ටිකක් අමාරුයි. සිංහල ටයිප් කරලා තියෙන එක වල කියන්න පුළුවන්ද? කවුරුනේ ස්වාමීන් වහන්සේ මම කියවන්නම් මේ ඉංග්‍රීසි සිංහල ටයිප් කරලා තියෙන ඉංග්‍රීසි එක. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. පරයන්ක භාවනාව විනාඩි 20යි. හුස්ම රැල්ල සිහිය තිබීම. සිතුවිලි සිතුවිලි පැමිණියත් හුස්ම රැල්ල සිහිය ස්වාමීන් වහන්සේ මේ කියන කමාරු ස්වාමීන් වහන්සේ කියවන්න නදුනි ඔයාලට කියවන්න පුළුවන් නම් කියවන්න නැත්නම් අපි මේක ඉන්න සතියට අපි කියවන්න.
ඒ කියන්නේ ආන එක නෑනේ ඔය වෙලාවේ. ඒ කියන්නේ උනන්දුවක් නෑ කියන එක
තමයි. චැට් එක දාලා ස්වාමීන්
වහන්සේ. චැට් එක මත සාකච්ඡාට සම්බන්ධ වෙන්නේ නෑනේ.
කමාරුලට පොලින් නදුලට මේව කරන්න බැරිද නෑ. අන්මියුට් කර.
සූම් එකට කතා කරන්න බෑ.
නදුල වල අන්මියුට් කරන්න පුළුවන් මං.
අවසරයි ගරු ස්වාමීන් වහන්සේ.
ආ
පර්යාංක භාවනාව විනාඩි 20යි. හුස්ම රැල්ලට සිහිය තැබීම, සිතුවිලි පැමිණියත් හුස්ම රැල්ල සිහිය තබන විට ඔළුව චලනය වීම උඩතට සිදු වුණා. හුස්ම රැල්ලට තමයි සිහිය තිබ්බේ. එතකොට හිතේ අමුතු නිදහස් බවක් වුණා. මං හැමදාම භාවනා කරනවා, ඒක හැමදාම වුණා. මං ඒක මේ හිතින් අයින් කරන්න ගියා, ඒක නිකම්ම වෙනවා.
අන්තිමට කියපේක ඇහුන්නේ
මම හැමදාම ඒක ඒක ඒ කියන්නේ ඒක එක සිද්ධියක් කියලා හිතුවත් හැමදාම ඒ දේ මට වෙනවා. ඒ කියන්නේ ඒ චලනය වෙන එක මට පාලනය කරන්න බැරි බවක් වගේ තමයි හැඟෙන්නේ.
ඒක ප්‍රශ්නයක් වෙන්නේ මට පාලනය කරන්න පුළුවන් කියන මුසාව තිබ්බොත් නේ. ඒක පාලනය කරන්න පුළුවන් කියන එකද ඇත්ත, පාලනය කරන්න බැරි එකද ඇත්ත කියලා තේරෙනකම්ම ඔබ දිගට කරන්න. නිශ්චය කරන්න ගියොත් මට පාලනය කරන්න පුළුවන් කියන එකම නේද විශ්ය කරන්න ගියොත් අපිට විනිශ්චය සායනික මේ විනිශ්චය කරන්න වෙනවනේ. ඒක තමයි මා ලෝකයට වරදින තැන. මේක පාලනය කරන්න බෑ. ඒක පිළිගන්න කැමති නෑ. බෙල්ලෙන් උඩ පණ තියෙනවා. එකයිකද අල්ලගත්ත එක ලොකු දෙයක්. ඒක පේන නිගමනයත් නිරීක්ෂණයත් හොඳයි. ඒකත් භාවනාවේ හොඳ දෙයක්. ඉතින් ඔකට හිත හුරු වෙනකන් මේක මට කන්ට්‍රෝල් කරගන්න බෑ. එහෙම කන්ට්‍රෝල් කරන සර්බලධාරී දෙවි කෙනෙකුත් එළියේ නෑ. මේක සිද්ධ වෙන්නේ හේතුඵල ධර්මයක් අනුව. ඒක වැටහෙනකන් වෙන දෙයකට සූදානම් වෙ භාවනා කරන එකයි කරන්නේ. ඒක තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
එවන් සර්ණේ ස්වාමීන් වහන්සේ එහෙමනම් ලිඛිත ප්‍රශ්න වාචික ප්‍රශ්න අවසානයේ අවසරයි ඔබ වහන්සේ අද දවසේ ප්‍රථම භාගය අවසන් කිරීම සඳහා වන්දනා කිරීමට අවසරයි ස්වාමීන්
වහන්සේ.
සාදු සාදු සාදු. ඕකාස වන්දහාමි භන්තේ
සුවපත් වෙත්වා.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහන්දා තබ්බං.
අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්ඡයං කමතමේ භන්තේ.
කමාමි කමි තබ්බං.
සාදු ඕකාස කමාමි භන්තේ
සුවපත්වේ.
ဒုတိယංපි ඕකාස වන්දාමි භන්තේ
සුවපත්වෙත්වා.
තතියංපි ඕකාස වන්දාමි භන්තේ.
අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු අන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේය සමිජ්ජතු.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පස්සිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමහාමහ. සාදු
සුපත්විත්වා. පේනම් මෙහෙන් සමු ගන්නවා, කුසලට බාර දෙනවා.
හොඳමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ඔබ වහන්සේට. සාදු සාදු සාදු. එහෙමනම් අද දවසේ දෙවනි කොටස ධර්මදේශනා වලින් ආරම්භ කරන ලෙසට පූජනීය වන්දනීය ධම්ම කුසල ස්වාමීන් වහන්සේගේ දෙපානමද මම ගෞරවපූර්වකව ආරාධනා කරමි. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
සාදු සාදු සාදු.
පින්වත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අද දවසට සුදුසු මාතෘකාවක් අපිට ඉදිරිපත් වෙලා තියෙනවා. මොකද්ද මේ මාතෘකාව? වැස්ස පිළිබඳ කතාවක් තමයි තියෙන්නේ. එතකොට මේ වහින වැස්සට හරියන්න ගැලපෙන කතාවක් කියලා කියන්නත් පුළුවනි. අපිට වැස්සත් විවිධ විදියටත් දකින්න ලැබෙනවානේ. එතකොට දැන් පහුගිය දවස්වල පෑවිලි කාලයක් තිබුණා. ඊට පස්සේ ඕන දැන් වැස්ස පටන් අරගෙන නොනවත්වා වැහැගෙන යනවා. මෙතන මේ විදිහට විවිධ අවධිවලදී විවිධ ආකාරය වැහි අපිට දැක දැන ගන්න පුළුවන්. සමහර කාලවල වැස්සක් නැහැ. වැස්ස බලාපොරොත්තුෙන් කල් ගෙවුවත් ලැබෙන්නේ නැහැ. තවත් අවධිවල යම් යම් ප්‍රදේශවලට වැසි වැටෙනවා. තවත් ප්‍රදේශ වියලෙනවා. තවත් අවධිවලදී අන්න මුළු සියලු ප්‍රදේශවලට සමසේ වර්ෂාව පතනය වෙනවත් අපිට දකින්න පුළුවන්. දැන් සාමාන්‍ය ගත්තොත් මේ ඇවිල්ලා තියෙන මහකන්නේ වැස්ස අන්න මුළු ලංකාවටම වහින වැස්ස තමයි ඔය ඇවිල්ලා තියෙන්නේ. ભેදයක් නැතුව සියලු පළාත්වලට සියලු ප්‍රදේශවලට ඔන්න වහිනවා. අර විදිහට උතුරු නැගෙනහිර ඒ පළාත්, ඊළඟට අනුරාධපුර පැති, ඔය පැති සියල්ලට වහින වැස්සක් නැතුව වහින වැස්සක් තමයි මේ ඉදිරිපත් වෙලා තියෙන වැස්ස. ඊළඟට අන තව මාස ගණනාවකින් එන නිරිතදිග වර්ෂාව, ඒක සාමාන්‍යයෙන් මුළු රටටම වහින්නේ නැහැ, යම් ප්‍රදේශවලට විතරයි ඒ වර්ෂාව පතනය වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මේ පායන කාල, සියලු ප්‍රදේශවලට වැසි නැති කාල, ඊට පස්සේ අර විදිහට යම් ප්‍රදේශයකට විතරක් වහින ඒ වෙනසක් සහිතව වහින වැසි, ඊළඟට කිසිම ප්‍රදේශයකට වෙනසක් නැතුව සියලු ප්‍රදේශවලට පතනය වෙන වැසි කියලා ඔන්න ඔය විදිහට විවිධාකාරයේ වරුසා අපිට දැක දැනගන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහේ අදහසක් උපමා කරගෙන බුදුරජාණන් වහන්සේ යම්කිසි දේශනාවක් සිද්ධ කරනවා. එතකොට එතන තියෙන්නේ ඒ පිරිසට ආමන්ත්‍රණය කළා කියනවා, මහණෙනි මේ ලෝකයේ පුද්ගලයෝ 3 දෙනෙක් විද්‍යමාන වෙත්. මම තමයි මේ දේශනාවට ආරම්භය අරගන්නේ. එහෙම අරගෙන කියනවා, පළවෙනි එක්කෙනා තමයි නොවසින මේඝය ඒ විදිහේ හා සමාන පුද්ගලෙක්. මේ විදිහට වහින්නේ නැති වැහි වලාකුළු තියෙනවා. පෑවිලි කාලවලදී ඉදිරිපත් වෙනවා වගේ නොවසින මේඝය හා සමාන පුද්ගලයෙක් ඉන්නවා. ඊළඟට කියනවා යම් ප්‍රදේශයකට වසින මේඝය හා සමාන පුද්ගලයෙක් කියනවා. සියලු තන්හි අතරක් නැතුව වෙනසක් නැතුව වසින මේඝය හා සමාන පුද්ගලයෙක් ඉන්නවා. ඔන්න ඔය විදිහට කොටස් 3ක් විදිහට මේ වැහි වලාකුල වැහි උපමා කරගෙන පුද්ගලයෝ 3 දෙනෙක් හඳුන්වලා දෙනවා. එහෙම හඳුන්වලා දීලා අන්න මෙයාගේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ මේ එක එක්කෙනාගේ ස්වභාවය පැහැදිලි කරන්නේ යම්කිසි කාලයක් උත්සාහයක් අරගන්නවා. ඒකේ පළවෙනි කෙනා ගැන කියන්නේ කොහොමද? අන්න එයා මේ නොආසින මේඝය හා සමාන පුද්ගලයා, මෙයා කාටවත් දන් දෙන්න උදව් කරන්න ඒ විදියට සලකන්න මේ විදියට යන්නේ නැහැ. ආඩවත්ම කරන්නේ නැහැ. අන්න එතකොට අන්න මේ පුද්ගලයා අර විදියට නොආසින මේඝය හා සමානයි කියලා භාග්‍යතුන් වහන්සේ අර උපමා උපමේය සම්බන්ධ කරනවා. මේ විදියට මේ කිසිම කෙනෙක්ට උදව්වක් උපකාරයක් ඒ විදියට සැලකීමක් නොකරන තැනැත්තෙක්, දන් නොදෙන තැනැත්තෙක් මේ විදියට තැනැත්තෙක් ඉන්නවා කියලා ඔන්න පළවෙනියා අඳුනලා දෙනවා. ඊට පස්සේ කියනවා එක් ප්‍රදේශයකට වසින මේඝ හා සමාන පුද්ගලයා තමයි මෙයා තෝරාගත් පිරිසකට දන් දෙනවා. තෝරාගත් පිරිසකට උදව් උපකාර කරනවා. තෝරාගත් පිරිසකට කාරුණිකව සලකනවා. ඔන්න විදිහේ පුද්ගලයෙක් හරියට අර එක් ප්‍රදේශයකට වසින මේඝය හා සමාන පුද්ගලයා කියලා ඔන්න දෙවැන්නා අඳුනලා දෙනවා. ඊට පස්සේ තුන්වෙනුව කියනවා සියලු තැන්හි වසින මේඝය හා සමාන පුද්ගලයා කවුද? මෙයා අතොරක් නැතුව වෙනසක් නැතුව අර විදිහට සියල්ලන්ටම දන් දෙනවා. සියල්ලන්ටම අර විදිහට ගුණවත් විදියට සලකනවා. සියල්ලන්ට අර විදියට කරුණාවෙන් මෛත්‍රියෙන් කටයුතු කරනවා. ඔන්න ඔය විදිහේ පුද්ගලයෝ තුන්දෙනෙක් මේ ලෝකේ ඉන්නවා කියලා යම් කිසි විදියක ඒ කොටස් තුනක් විදියට බෙන් කළා, පෙන්නලා, මතක් කළා භාග්‍යතුන් වහන්සේ. ඊට පස්සේ ඒ කියපු අදහසම යම් කිසි ගාථාවකින් දෙකකින් වගේ ඒක තවත් පැහැදිලි කරනවා. ඒ ගාථාව ටිකක් කියව ගන්න අමාරුයි. ඒකින්ද මම ඒක පැත්තකින් තියලා මේ කොටස් තුන විතරක් ඉදිරිපත් කරන්න බැලුවා. නිකං මොකටද නිකං ඉල්ලගෙන අමාරුවේ වැටෙන්නේ කියලා නේද මං කියන්නේ. හරි. එතකොට අපි මේ ඉදිරිපත් වෙලා තියෙන මෙන්න මේ තුන් දෙනා පිළිබඳ පොඩ්ඩක් මතක් කරගෙන අද දවසේ දේශනාවේ ඉදිරියට යන්න උත්සාහයක් ගමු. ඒ විදිහට පැහැදිලි කර ගැනීමක් සිද්ධ කරගමු. එතකොට අර විදිහට පළවෙනිම එක්කෙනා අරගත්තොත් ඒක අන්න අර කිසිම කෙනෙක්ට අර විදිහට උදව්වක් උපකාරයක් දන් දීමක් අර විදිහේ කරුණාවක් මෛත්‍රියක් ඒ විදිහේ දෙයක් නැති තැනැත්තෙක්. ඉතින් එහෙම කට්ටියත් ඉන්නවා වෙන්න පුළුවනි. මේ විදිහට මේ කාටවත්ම දානයක් දීමක් දන් දීමක් උදව් උපකාර කිරීමක් කරුණා මෛත්‍රියක් නැති ගතියක් ඒ විදිහේ පුද්ගලයෝ සාමාන්‍යයෙන් සුළු නමුත් ඉන්නවා වෙන්න පුළුවන්. ඒගොල්ලෝ නිකන් අර අපි කියන්නේ නිකන් ලෝන් වුල්ෆ්ලා වගේ නේද? අන්න තනි ගුර්ඛයා වගේ වලින් කටයුතු කරනවා. එහෙම කිසි කෙනෙක්ට උදව්වක් උපකාරයක් කරන්න කැමති නැති, දන් දෙන්න කැමති නැති, අර විදියට කරුණා මෛත්‍රියක් නැති පුද්ගලෙක් අනේ එයාගේ අවශ්‍යතාවය විතරක් ඉෂ්ට කරගනිමින්, එයාගේ අවශ්‍යතාවය විතරක් සරි කරගනිමින් කටයුතු කරනවා කියලා වෙන්ට පුළුවනි. සාමාන්‍ය අපි හිතමු එහෙම කෙනෙක් දැක්කොත් අපිට හිතෙනවා මෙයා මේ මෙයාගේ අවශ්‍යතාවය විතරයි බලන්නේ, එයාගේ උමනාවල් විතරයි, ඒ උමනාවල් වලට අනුව එයා කටයුතු කරනවා කියලා. සාමාන්‍යයෙන් තමුන්ගේ අසනීපයක් දැනෙනවා, වෙන කෙනෙක්ගේ අසනීපයක් දැනෙන්නේ නැහැ. තමුන්ගේ අමාරු අපහසුතා දැනෙනවා, වෙන කෙනෙක්ගේ අමාරු අපහසුතා දැනෙන්නේ නැහැ. ඉතින් එහෙම කට්ටිය අපිට දැක ගන්න පුළුවනි, දුර්ලභ නමුත්. සාමාන්‍ය ඒ වගේ කෙනෙක්ට වෙන කෙනෙක්ගේ අසනීපයක් දැනෙන්න නම් තමුන්ට ඒ අසනීපය එන්න ඕනි. එහෙම නැතුව දැනෙන්නේ නැහැ යාට ඒක මොකද්ද මේ අසනීපය අමාරුවක් තියනවාද කියන එක. එහෙම දැනෙන්නේ නැහැ. ඊට පස්සේ අපි හිතමු වෙන කෙනෙක්ට කරදරයක් ආවට යාට ඒක දනවන්න බෑ. තමුන්ට යාට කරදරයක් එන්න ඕනි. ඒ වගේ වුණාම දැනෙනවා. මේක අමුතුම වැඩක්. එයාට ලෙඩක් හැදුනොත් දැනෙනවා. මේ ලෙඩ කියන්නේ අමාරු જાතියන්නේ. එයාගේ අතපයක් කැඩුනොත් දැනෙනවා, අතපය කැඩුනහම රිදෙනවානේ. එයාට කරදරයක් ආවම දැනෙනවා මේ කරදර හරි කරදරයි කියලා. එහෙම දැනෙන පුද්ගලයෝ දුර්ලභයි කියලා අපිට කිව්ව හැකි. නමුත් එහෙම ඉන්නවා. එතකොට අපි බැලු බැල්මට අපිට පේන්නේ මේ තැනත්තා තමුන්ගේ යහපත විතරක් බලන, තමුන්ගේ යහපත විතරක් සරි කරගන්න කෙනෙක් කියලා. නමුත් මේ ධර්මයට අනුව තමුන්ට කරුණා මෛත්‍රියක් අර විදියට දක්වනවා කියලා පෙනෙන කෙනෙක්, තමුන්ටම සලක ගන්නවා කියලා පෙනෙන කෙනෙක් අර විදියට මේ ලෝකෙට ඒ විදිහේ දෙයක් නැත්නම් වටපිටාවේ එක්කෙනෙක්ට දෙන්නට හරි ඒ විදිහේ දෙයක් නැත්නම් එයා ඇත්තටම තමුන්ට කරුණා මෛත්‍රියක් තියනවාද, ඇත්තටම තමුන්ට අනුකම්පාවක් තියනවාද කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. මොකද සාමාන්‍ය ඇත්තටම තමුන්ට කරුණා මෛත්‍රියක් තියෙන කෙනෙක්ගේ කරුණා මෛත්‍රිය වටපිටාවටත් දැනෙනවා. ඇත්තටම තමුන්ට යහපත සලසන කෙනෙක්ගේ යහපත වටපිටාවටත් ඉබේම ඉතිර පැතිර යනවා. ඉතින් ඒකින්ද මේ වගේ පුද්ගලෙක් අර විදියට කිසිම ඵල ප්‍රයෝජනයක් නැති, අර විදියට මේ කිසි ප්‍රදේශයකට වහින්නේ නැති වැහි වලාකුලක් වගේ. ඉතින් තමයි භාග්‍යතුන් වහන්සේගේ උපමාව තමුන්ටවත් සරණක් පිළිසරණක් තියනවාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. එමේකුත් තියෙනවානේ. අර සමහර වෙහි තියෙන නිකන් එක පුද්ගලයෙ පිටිපස්සේ ලෝකන වහිනේවා. එයා යන යන තැන වෙහි වලාකුලක් ඇවිල්ලා වහිනවා. එහෙම වෙහි තියෙනවානේ අඩුම ගානේ තමුන්ගේ හිසටවත් එහෙම වහින වැස්සක්ද මේක කියලා ප්‍රශ්නයක් මතු වෙන්න පුළුවනි. කෙසේ නමුත් අන්න පළවෙනි කී පුද්ගලයා කියමුකෝ අපි. ඊට පස්සේ දෙවෙනි කට්ටිය නම් බහුලයි. යම් ප්‍රදේශයකට වැසි වහිනවා. යම් ප්‍රදේශයකට අර විදිහට පහසුව සලසනවා. ඉතින් ඒ වගේ පුද්ගලයෝ නම් අපිට දකින්න පුළුවන් ගොඩ දෙනෙක් නේද? දැන් සාමාන්‍ය ගත්තොත් තමුන්ගේ ගෙදර දොරේ කට්ටියට විතරක් කරුණා මෛත්‍රියක් තියෙන තමුන්ගේ ගෙදර දොරේ කට්ටියට විතරක් යහපත සලසන තමුන්ගේ ගෙදර දොරේ කට්ටියට විතරක් දන් දෙන බොහෝ පිරිසක් ඉන්න පුළුවනි. නේද? එහෙම කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ තෝරාගත් සිලෙක්ටඩ් පිරිසකට අර විදියට සලකනවා, දන් දෙනවා, ඒ විදියට කරුණා මෛත්‍රියෙන් කටයුතු කරනවා. නේද? එහෙම කට්ටිය අපිට කොතෙකුත් දකින්න පුළුවන්. දැන් සාමාන්‍ය ඔය බටහිරේ වුණත් අපි හිතුවට නිකන් මේ මිනිස්සු නිකන් කිසි ගුණධර්මයක් නැහැ කියලා බැලූ බැලමට පෙනුනට, එහෙම නොදැක්ක කෙනෙක්ට එහෙම හිතුණාට, නොදන්න කෙනෙක්ට එහෙම හිතුණාට, ඒ ගොඩ දෙනෙගේ තමන්ගේ ෆැමිලි එක කියන වැලියු එක තියෙනවා. දැන් ඇමරිකන් කාර්යයගේ එහෙම ගත්තාම ෆැමිලි එක තමයි නිකන් ආගම වගේ තියෙන්නේ. තමන්ගේ දූ දරුවන්ට සලකනවනම්, තමන්ගේ පවුලට යහපත සලසනවනම් අන්න නියම මනුස්සෙක්. ඒ විදියට පෙන්නුම් කරනවා. ඒ විදිහේ සැලකීමක් කරනවා. ඒගොල්ල හැබැයි අන්න ගෙදර දොරේ කට්ටියට අර විදියට සැලකුවාට, යහළු මිත්‍රයන්ට අර විදියට සැලකුවාට, අර බාහිර කෙනෙක්ට සලකනවා කියන එක ඒගොල්ලන්ගේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ මොකද්ද ප්‍රෝග්‍රෑම් එකේ නැහැ. එයා උපයගෙන කන්න ඕනේ, උපය ගන්න ඕනේ, මුදල් හම්බ කරලා උපය ගන්න ඕනේ මේ කියලා වගේ අදහසක් ඒ මිනිසුන්ගේ තියෙනවා. මේ විදිහට මුදලට තමයි මේක කළ යුත්තේ කියලා. යුරෝපයටත් වැඩිය ඇමරිකාවේ එක ටිකක් බහුලයි. දැන් ඔය පහුගිය දවසක දැක්ක මොකද්ද, ඇමරිකාවේ ගෑනු ළමෙක් වෙන කොහෙදෝ රටකට ගිහිල්ලා එතන ඒ ගඟ ළඟ හරි බීච් එක ළඟ හරි පුටු තියනවා වාඩි වෙලා. වාඩි වෙන්න පුටු තියනවා. දැන් මේ කෙල්ලට පුටුවක් අරගෙන වාඩි වෙන්න ඕනි. ඉතින් මේකේ හොයනවා මේ පුටු වලට ගෙවන්න තියෙන්නේ කොහෙද, මේ පුටු වලට ගෙවන්න තියෙන්නේ කොහෙද කිය කිය හැමතැනම අර පුටු අරගෙන කරගෙනවා මේ ගෙවලා ඉන්න ඕනේ නේ හින්දා කියලා. ඊට පස්සේ ලේඩි කෙනෙක්ගෙන් අහනවා මේකට ගෙවන්න කොහෙද තියෙන්නේ, ගෙවන්න ඕනේ කොහෙද කියලා. පුතේ ඔයා ඕක අරගෙන වාඩි වෙන්න, ඔකට ගෙවන්න ඕනේ නෑ, ආපහු මේ යනකොට තියුණ තැනින් තියලා යන්න. ඈ එහෙමත් පුටු ගන්න පුළුවන්ද කියලා නන්න ඇස් ලොකු කළා, පුදුම වෙනවා. මොකද තමුන්ගේ රටේ එහෙම සම්ප්‍රදායක් අහලා නැහැ. ඊට පස්සේ මේ ලංකාවට වගේ ආවොත් ඔය වෙසක් කාලෙක නැත්තම් දන්සල් කාලෙක වගේ මේ මිනිස්සුන්ට ඔළුව විකාර වෙනවා. මේ මිනිස්සුන්ට මෙච්චර පිස්සුද මේ බත් හැලි තඹ තඹ පාර යන උන්ට බලෙන් කවවන්නේ කියලා. ඉතින් ඔහොම ඔහොම දැක දැන ගන්න පුළුවන් අර තෝරාගත් පිරිසකට, විශේෂයෙන් තමුන්ගේ පවුලේ පිරිසට, තමුන්ගේ ඥාති හිත මිත්‍රාදීන්ට, තමුන්ගේ යහළු මිත්‍රයන්ට සලකන පිරිස ඉන්නවා. ඒක හොඳටම කරනවා, අඩුපාඩුවක් නැතුව කරනවා. හැබැයි ඒකත් බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ අර ප්‍රදේශයකට වහින මේගයක් වගේ කියලා. මේ ප්‍රදේශයකට විතරක් මේ පහසුව යහපත සලසන වැහි වලාකුලක් වගේ. එහෙම තමයි හඳුන්වලා දෙන්නේ. ඊට පස්සේ දන් දෙන කට්ටියත් කැමති දන් දෙන්න තෝරාගත් පිරිස්වලට. ඒකත් අපි දැකලා තියෙනවනේ නේද? සාමාන්‍යයෙන් සිල්වතුන්ට දන් දෙන්න කැමති කට්ටිය ඉන්නවා. සිල්වතුන්ට දන් දීම තුළ ආනිසංස බොහෝයි කියලා ඒගොල්ලෝ අර විදිහට සිල්වතුන් තෝරගෙන දන් දෙන්න බලනවා. ඒකෙන් අර විදිහට ආනිසංස බලාපොරොත්තු වෙනවා. ඊළඟට තවත් කෙනෙක් ඉන්නවා මේ අවශ්‍යතාවයක් තියෙන කෙනෙක් විතරක් දන් දෙන්න කැමති. කියන්නේ දුප්පත් දුගී කෙනෙක්ට දන් දෙන්න කැමති. බැරි වෙලාවත් මේ මනුස්සයා ඇත්ත දුප්පතෙක් නෙමෙයි, මේ බොරු කරලා තමයි මේක අරගත්තේ කියලා දැනගත්තොත් පුදුම ද්වේෂයක් මතුවලා එනවා. අර දීපු එක ආපහු ගිහිල්ලා උදුර ගන්න ගානට ද්වේෂයක් මතුවලා එනවා. එහෙමත් අපිට දැක දැනගන්න පුළුවන්. අර විදියට මේ තෝරාගත් පිරිසකට දන් දෙනවා, තෝරාගත් පිරිසකට යහපත සලසනවා, තෝරාගත් පිරිසකට විතරක් මෛත්‍රී කරුණාවෙන් කටයුතු කරනවා. සාමාන්‍ය ගත්තොත් දැන් ඔය මෛත්‍රී කරුණාව වුණත් අර මේ මොකද්ද කියන්නේ, අර යම් කිසි විදියක විපතට පත් වෙච්ච කෙනෙක්ට මෛත්‍රී කරුණා කරන්න කැමති. එහෙම නැතුව බලවත් කෙනෙක්ට නැත්නම් ශක්තිය තියෙන කෙනෙක්ට මෛත්‍රී කරුණාව කරන්න කැමති නැහැ. එහෙම කට්ටි ඉන්නවා. දැන් ඔය කරණීය මෙත්ත සූත්‍රය කියාගෙන යනකොට ඒකේ තියෙනනේ තස තාවර කියලා වචන දෙකක්. තස තසාවා තාවරාවා අනවශේෂා කියලා කියන්නේ. තස තාවර කියන වෙනසක් නැතුව මෛත්‍රිය පතුරවන්න කියලා තමයි කියන්නේ. හරිද? මොකද්ද මේ තස තාවර කියන්නේ? දැන් අපි දැකලා තියෙනවා සාමාන්‍ය ගත්තොත් දැන් ඔය දැන් මෙහි උදාහරණයකට කිව්වොත් ඔය ගැරඬියෙක්. ගැරඬියා ඔය ගුල් වලට ඔලුව වල දම ගිහිල්ලා කොහමාරි ඔන්න ගෙම්බෙක් අල්ල ගන්නවා. ගෙම්බෙක් අල්ල ගත්තාම මේ ගෙම්බා මේකට ඉඩ දෙන්න කැමතිත් නැහැ. ඉතින් අතින් පයින් ගහනවා, අඩෝ අතෑරපන් කියලා කියනවා. ඒ වුණාට අල්ල ගත්තට පස්සේ ඉතින් අතෑරීමක් කියලා දෙයක් සාමාන්‍යයෙන් වෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ නැහැ. හරිද? ඉතින් අල්ලගෙන ඉඳලා ඕම ටිකක් කළා යනකොට අරුත් ඉතින් අර මේ දෙයට දමණය වුණා වගේ, දපණි වැටුණා වගේ ටිකක් යට වෙලා නිකන් ඕන එකක් කරගනින් වගේ ගාතියකට ගෙම්බත් එනවා ටිකක් වෙලා යනකොට. කෙසේ නමුත් අපි දැක්කොත් ඔය වගේ දෙයක් අපේ අදහස තමයි මේ ගැරන්ඩියාට තලලා ගෙම්බාව බේර ගැනීම. ඒකනේ සාමාන්‍යයෙන් අපිට මතුවලා එන අදහස. ඒක තමයි අපේ අදහස. අපි ඒ වගේ දේවල් කොත්ෙකුත් කරලා තියෙනවා නේද? අර විදියට සතෙක් අල්ලනකොට මේ සතාව ගොදුර බේර ගන්න අපි උත්සාහ කරනවා. අනිත් සත්වයාට ද්වේෂ කරනවා. ඒක තමයි අපි දැක දැනගත්ත දේ. සාමාන්‍ය ඒ වගේ දෙයක් මෛත්‍රී කරුණාවෙන් යුක්ත දෙයක් කියලා සාමාන්‍ය ලෝක සම්මතයක් තියෙනවා. ඒ දුර්වලයාව බේර ගන්න ඕනි කියලා විදිය අදහසක් තියෙනවා. ඊට පස්සේ ඔය සමාජයේ මතුවෙන ආරවුල් වගේ වුණත් අපි අනුකම්පා කරන්නේ දුර්වල කෙනාට තමයි. අර බලවතාට අනුකම්පා කරන ස්වභාවයක් අපි තුල නැහැ. බලවතාට මෛත්‍රී කරන ස්වභාවයක් අපි තුල නැහැ. එතකොට එක්කෙනෙක් තසයි, තව කෙනෙක් තාවරයි. මොකද එක්කෙනෙක් සැලිලා ඉන්නවා, බිය වෙලා ඉන්නවා, එක්කෙනෙක් තහවුරු වෙලා ඉන්නවා. දැන් ගෙම්බයි ගැරන්ඩියයි අරගත්තොත් ගැරන්ඩියා තහවුරුයි. එයාගේ ආධිපත්‍ය, එයා වශයේ පවත්නවා මේ වෙලාව. එයාගේ ආධිපත්‍ය තමයි තියෙන්නේ. හරිද? හැබැයි අනිත් පැත්තෙන් අර ගෙම්බා සැලිලා ඉන්නවා. හරිද? එයා තස. අනිත් එක්කෙනා තහවුරු. එක්කෙනෙක් බිය වෙලා සැලිලා ඉන්නවා, අනිත් එක්කෙනා තහවුරු වෙලා එයාගේ ආධිපත්‍ය පතුරවමින් ඉන්නවා. එතකොට ඒ විදිහට තමයි අන්න මේ 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 අවස්ථාව තියෙන්නේ. එතකොට සාමාන්‍ය අපි තස්ස කෙනාට මෛත්‍රී කරුණාව පතුරවන්නේ එයාව බේරගන්න උත්සාහ කරනවා, තාවර කෙනාට තලනවා. ඒක තමයි අපේ සාමාන්‍ය ප්‍රතික්‍රියාවන්න වෙනසක් සහිතව තමයි මේ දේ සිද්ධ කරන්නේ. නමුත් අර තහවුරු කෙනා එයාත් එයාගේ යම් කිසි විදියක මොකද්ද කියන්නේ එයාගේ සර්වයිවල් පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් මේ තියෙන්නේ. ඔය ගොදුර මිස් වුණොත් සමහර විට එයාගේ පැවැත්ම අස්ථාවරයි ඊළඟ මොහොතේදී. දැන් ඔය සාමාන්‍ය ඔය දඩයන් කරන දිවියෝ, සිංහයෝ වගේ සත්තු අපි දැක්කොත් මේ අහිංසක සතෙක්ගේ බොටුවට පැන්නා කියලා තමයි පේන්නේ. නමුත් සති ගානකට සැරයක් තමයි ඒ වගේ ගොදුරක් ග්‍රහණය කරගන්න ලැබෙන්නේ. ඒතකොට ඒ ගොදුර නැති වුණොත් ඊළඟ ගොදුර අල්ලගන්න තරම් ඇඟේ ශක්තියක් පණක් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහේ යථාර්ථයක් තියෙනවා. නමුත් අපි අන්න කොටස් වශයෙන්, ભેද වශයෙන් තමයි අර විදියට මෛත්‍රී කරුණාව පතුරවන්නේ. තස කෙනාව බේරගෙන තහවුරු කෙනාට තලන්න තමයි අපේ උත්සාහය. නමුත් අන්න ඒ විදියට වඩා වෙනස් අදහසක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්න පෙළඹෙනවා. එතකොට ওই දෙවෙනි කී පුද්ගලයානේ, ඊට පස්සේ අන තුන්වෙනි කී තැනැත්තාගේ ස්වභාවය මොකද? එයා වෙනසක් නැහැ. වෙනසක් නැහැ. එයා අර විදිහට සියලු තන්හි නොවෙනස්ව අර විදිහට වහිනවා, පහසුව සලසනවා. අන්න ඒ වගේ පුද්ගලයෙක් කොහොමද කටයුතු කරන්නේ කියන එක වැදගත්. ඒ විදිය පුද්ගලයෙක් අන්න මේ බුදුරජාණන් වහන්සේත් වැඩි වැඩියෙන් අගය කරනවා. අපි ගත්තොත් එයා දන් දෙනවා නම් එයා අර සිල්වත් දුසිල් කියලා වෙනසක් නැතුව දන් දෙනවා. සීලයක් සමාදන් වෙලා ඉන්න කෙනෙක්ට වගේම සිල් නැතුව දුස්සීල කෙනෙක්ට වුණත් එයා වෙනසක් නැතුව දන් දෙනවා. හිතේ වෙනසක් නැතුව. ඊට පස්සේ අර විදිහට දුප්පත් පොහොසත් වෙනසක් නැතුව දන් දෙනවා. සාමාන්‍යයෙන් දුප්පත් කට්ටියට දන් දෙන්න පොහොසත් කට්ටියට අවශ්‍යතාවයක් නැහැ කියන වගේ අදහසක් වෙනුවට එයා කැමති කෙනෙක්ට ඉදිරිපත් වෙන කෙනෙක්ට නොවෙනස්ස දුප්පත් පොහොසත් වෙනසක් නැතුව දන් දීමට පෙළඹෙනවා. මේ විදිහේ ස්වභාවයක් එයා ළඟ තියෙනවා. ඊට පස්සේ අර විදිහට තසතාවුරු තහවුරු කියලා වෙනසක් නැතුව තැලුනා බිය වුණා නැත්නම් තහවුරුයි කියන දෙපැත්ත වෙනසක් නැතුව එයා මෛත්‍රී කරුණාවක් පතුරවනෝ. අර තමුන්ගේ තෝරාගත් පිරිසක් ඉලක්ක කළ නැතුව කාටත් එක විදියට සලකනෝ. මෙන්න මේ පුද්ගලයා අර විදියට මේ සියලු පදේශයන්හි වසින මේඝය හා සමානයි කියලා තමයි භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නේ. එතකොට මේ වගේ මානසිකත්වයක් අරගන්න ටිකක් ඉතින් අමාරුයි. නේද? එහෙම දුර්ලභ කෙනෙක්ට තමයි මේ වගේ මානසිකත්වයක් තියෙන්නේ. ඒක ගොඩාක් වෙලාවට අර භාවිත හිතක් නිරූපණය කරන සුළුයි. මේ භාවිත නැති හිතකනේ අපි වෙනස්කම් හැම වෙලේමත් දකින්. නේද? මේ හොඳයි, මේ නරකයි. මෙයා අවශ්‍යතාවයක් තියෙන කෙනෙක්, මෙයා අවශ්‍යතාවයක් නැති කෙනෙක්. මෙයා වෙහෙසට පීඩාවට පත්තුණු සැලුණු කෙනෙක්, මෙයා තහවුරු කෙනෙක් කියලා ඔය විදිහට වෙනස්කම් ඉදිරිපත් වෙන්නේ ගොඩක් වෙලාවට අභාවිත හිතක. ඒතර දන් දීම අභාවිත හිතකින් කරන්න පුළුවන්. නමුත් මේ දානේ යම් කිසි විදියක මහත්ඵල මහානිසංස වෙන පැත්තට යනකොට අර විදියට භාවිත හිතක් දිහාවට හැරෙන ගතියක් තියෙනවා. මෛත්‍රී කරුණාව වුණත් අර සාමාන්‍ය අභාවිත හිතකින් කරන්න පුළුවන්. නමුත් මේ විදියට මේ නියම මෛත්‍රී කරුණාවක් දිහාවට හැරෙනකොට භාවිත හිතක සලකුණු තියෙනවා. අර ගෙවල් දොරවල් කට්ටියට සලකන්න පුළුවනි. නමුත් අන්න නියම හිතක ස්වභාවය ගත්තාම එයා ගෙදර දොරේ කියලා වෙනසක් නැතුව පිට කියලා වෙනසක් නැතුව සලකන ස්වභාවයක් එයා තුළ තියෙනවා. එතකොට පැහැදිලිව මේ දේවල් තෝරන්නේ වෙනස් කරන්නේ නැති භාවිත හිතක ස්වභාවය මේ තුන්වැන්නා ළඟ තියෙනවා. භාවනාවක් ප්‍රතිපදාවක් නැතුව ඒ තත්වය ලං කරගන්න අමාරු වෙන්න පුළුවනි. ඒකයි අපි අර කියන විදිහට මේ වගේ පුද්ගලෙක් දුර්ලභයි. දුර්ලභයි. මේ සියලු තන්හි වසින මේඝයක් බොහොම කලාතුරකින් තමයි මතුවෙන්නේ, ඉදිරිපත් වෙන්නේ. ඒකෙන් ද මෙන්න මේ කී ස්වභාවය අපිට භාවනානුයෝගී කෙනෙක්, ප්‍රතිපදාවක් භාවිත හිතක් වඩාගත් කෙනෙක් කියන පැහැදිලි සලකුණු ඒ තුල තියෙනවා. කෙසේ නමුත් අපි මේ පුද්ගලයාගේ ස්වභාවය තවත් තවත් ටිකක් පැහැදිලි කර ගැනීම වටිනවා. දැන් සාමාන්‍ය ගත්තොත් අර දන් දීම වගේ එකක් ගමුකෝ. සිල්වත් කෙනෙක්ට විතරක් දන් දෙනවා, දුප්පත් අවශ්‍යතාවයක් තියෙන කෙනෙක්ට විතරක් දන් දෙනවා කියලා වගේ අපේ එහෙම හිතක් ඇති වුණත්, එහෙම ස්වභාවයක් තියුණත්, දැන් ඔය සෝතාපන්න සංයුක්තියේ එහෙම දකින්න පුළුවන්. ඒකේ තියෙනවා මෙයා මේ අතොරක් නැතුව වෙනසක් නැතුව දන් දෙන ස්වභාවය ඇති කියලා යම් යම් කරුණු ගැනහැර දක්වනවා බුදුරජාණන් වහන්සේ. එතකොට ඒ වගේ කෙනෙක් අන්න සෝවාන් වුණ කෙනෙක් විදිහට පෙන්නුම් කරන්න උත්සාහ ගන්නවා. ඒ කියන්නේ භාවිත හිතක්. එයාගේ ස්වභාවය තමයි අර වෙනසක් නැහැ. කවුද ඉදිරිපත් වෙන්නේ? එයාට දන් දෙනවා. අර විදිහට දුප්පත්ද පොහොසත්ද කියලා එයා බලන්නේ නැහැ. සිල්වත්ද නැද්ද කියලා එයා බලන්නේ නැහැ. ඒ කියන්නේ මේ දානේ රිටර්න් එක බලාගෙන නෙමෙයි දන් දෙන්නේ. දැන් ගොඩ දෙනෙට දන් දෙනවා කියන එක ඉන්වෙස්ට්මන්ට් එකක් නේ. ඒක හරිම කැතයි එක පැත්තකින්. විශේෂයෙන් ඔය බෞද්ධයාගේ තියෙනවා ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට තමයි දන් දෙන්නේ ඇවිල්ලා. ඒ කියන්නේ අත්හැරීම නෙමෙයි පුරුදු කරන්නේ නේද? අර මේක දුන්නාම, මේ සිල්වතෙට දන් දුන්නාම, මෙච්චරක් ආනිසංස, මේ පැවිද්දොන්ට දන් දුන්නාම කියාගන්න බැරි තරම් ආනිසංස කියලා අර එකක් දීලා අප්‍රමාණ ප්‍රමාණයක් ලබන තමයි උත්සාහය තියෙන්නේ. ඒ විදිහට තමයි ওই දාන කතාව අහන එක හොඳයි. දාන කතාව කතාවෙන් උනන්දු කරන එක වටිනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ දාන කතාවම අහලා අහලා ඉතනින් එහාට දෙයක් අහන්න නැතුව ඔන්න මොකද වෙලා තියෙන්නේ? දැන් ඉතින් දන් දෙනවා අර ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට. එතකොට යාගේ හිතේ හැම වෙලේම වැඩ කරන්නේ මේක දීලා මම දිව්‍ය ලෝක සම්පatti ලබනවා. මේක දීලා මම මේ විදිහේ සැප සම්පත් ඉඳිනවා. මේක දීලා මේ වගේ අනන්ත ප්‍රමාණයක් මම ලබනවා කියලා තමයි එයාගේ මානසිකාර්ය හිත වැඩ කරන්නේ. එතකොට දානික මහත්ඵල මහානිසංස වෙනවාද කියන එක බරපතලම ප්‍රශ්නයක් බවට පත් වෙනවා. හරි. මොකද අර මට ලැබෙන දේ ගැන හිත හිතන්නේ මේ මිනිස්සයා දන් දෙන්නේ ඇතුලේ නේද? අනේ එහෙම දුන්නාම ඒ දාණය මහත්ඵල මහානිසංස වෙන්නේ නැහැ. නමුත් අර විදිහට භාවිත හිතක් ඇති කෙනෙක් අනේ යා මේ අපේක්ෂාවක් නැතුව දන් දෙන්නේ. ඒ දන් දීම බොහොම ආකර්ෂණීයයි. ඒ දන් දීම බොහෝ ප්‍රතිඵල සහිතයි. දැන් සාමාන්‍ය අපි හිතමු ඒ වගේ අවස්ථා කොතෙකුත් අපේ ජීවිතවල ඉදිරිපත් වෙලා එනවා. හොයාගෙන යන්න දෙයක්වත් නැහැ. මේ අවුරුද්දකට වරක් දානෙ දෙන්න හොයාගෙන ඉන්න දෙයක් නැහැ. දැන් මෙහෙ දන් දෙන කට්ටියක අවුරුද්දකට වරක් නේ එන්නේ. 365 දෙනෙක් ඉන්නවා. හරිද? එතකොට ඒ හැමෝම ඔන්න මේ දවසට මගේ දානේ කියලා ලෑස්ති වෙලා සති ගණන් ලෑස්ති වෙලා ඉන්නේ. දැන් ඊයේ එක්කෙනා ගාල් ඉඳලා එනවා, මං තාම එනවා, මේ පාර පේන්නෙත් නෑ, වහිනවා, මගේ එනවා කී කී මැනේජර් මහත්තයාට කෝල් කර කර කියමු. හරිද? එහෙම සැලසුම් සහගත විදිහට දන් දුන්නාම ගොඩාක් වෙලාවට අර හිත තුළ අර ක්‍රියාවලියත් ඉබේම වැඩ කරන ගතියක් තියෙනවා. නමුත් අපි හිතමු මේ සැලසුම් කරන්නේ නැතුව දන් දෙන අවස්ථා, දන් දෙන්න වෙන අවස්ථා පොතෙකුත් අපිට දකින්න පුළුවන්. දැන් අපි හිතමු අපි කොහේ හරි යනකොට කෙනෙක් අපිට මොනව හරි ඉල්ලනවා අපෙන්. ඉල්ලගෙන එනවා. ඉල්ලුවාම ඒක අපි මෙයා කවුද, මෙයාගේ මොකද්ද වගතුග කියලා බලන්න වැඩක් නැහැ. ඒ වෙනුවට අවශ්‍යතාවයක් තියෙනවා, දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් දුන්නා. ඒක හොරෙක් වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. නේද? මේ බොරුව කරනවා වෙන්න පුළුවන්. ඒ හංගන්න ඔය මුණත් එහෙම කට්ටි ඉන්නවනේ. ඒ වුණාට ඕක හොයලා ඉන්වෙස්ටිගේට් කරලා වැඩක් නැහැ නේ. වැඩක් නැහැ. ඕක වෙන හොයන්න යනවා කියන්නේ වෙනම ලෙඩක්. ඉස්සර ඔය කොට්ටාවේ ඉන්දියා හංගන්නේ හැමදාම නගිනවා. කකුලේ මොකද්ද කොරයක්. ලැජස් වලින් නැගලා ඇවිල්ලා මේ ඉල්ලනවා. දැන් හැමදාම ওই මිනිහව දැකලා දැකලා පුරුදු. දවසක් මූ නුගේ ගොඩ හොඳට ඇවිදගෙන යනවා. ඒ හොංගා කන්න නැති වෙන වෙලාවක. හරිද? ඉතින් ඒක තමයි වැඩේ. ඉතින් එහෙම දැක්කහම අපිට අප්‍රසාදයක් අර පදුට්ට හිතක් තමයි මතුවලා එන්නේ. නමුත් ඉතින් අන්න අවශ්‍යතාවයට අනුව හැකිනම් දෙන එක, ඒක නොවෙනස්ව ඒ අවශ්‍යතාවය සිද්ධ කරන එක පහසුයි. ඒ ක්‍රමවේදයට පොතෙකුත් අපිට දන් දෙන අවස්ථා එන්න පුළුවන්. දැන් ඔය පිණ්ඩපාතය යනකොට සාමාන්‍ය පිණ්ඩපාතේ බෙදන්න ස්පේ වෙලා ලෑස්ති වෙලා ඔය ආහාර හදාගෙන පාරට වෙලා ඉන්න කට්ටිය ඉන්නවා. දවසක් දෙකක් තුනක් ගියපු ගමන් ඒ වගේ කට්ටියක් පේලියට තැන් තැන්වල හත් ගහගෙන ඉන්න පටන් ගන්නවා. ඒතර එකපාර යන්න හොඳත් නැහැ. වෙන පාරවල ගියාම අල්ලන්න බෑනේ. අද එයිද නැද්ද කියලා විශ්වාසයක් නැහැ. එතකොට අන්න එකපාරක ගියාම අර විදියට පුරුදු කට්ටිය තමයි දන් දෙන්නේ, ඉදිරිපත් වෙන්නේ. නමුත් අපි හිතමු නන්නාඳුනන පාරක, බලාපොරොත්තු නොවන පාරක ගියාම අන්න එතකොට දකින්න පුළුවන් මිනිස්සු නිකන් ක්ෂණිකව ඒ අවස්ථාවේ තීරණය කරනවා. සමහර කෙනෙක් බයික් එක නවත්තනවා, දවල්ට කන්න අරන් යන බත් එක පාත්‍රයට දාලා වැඳලා යනවා. ඉතින් ඒ අවස්ථාවේ තමයි ඒක තීරණය කරන්නේ. ගොඩාක් කටි කඩෙන් මොන හරි අරන් දෙනවා. මොකද අර සූදානමක් නැහැ. ඉතින් අර බිස්කට් පෑටයක් හරි මොවාක් හරි අරගෙන හබන් කෑල්ලක් හරි පාත්‍රයට දානවා. ඉතින් අන්ලයිට් කෑල්ලක් එහෙම ඔබනවා කපාගෙන කන්න හාමුදුරුවනේ කියලා. ඉතින් ඔහොම මේ ඒ අනපේක්ෂිතව ගිහාම අන්න ඒ අවස්ථාවට මුහුණ දීමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඔය දානේ කියන එකත් අන්න ඒ සුන්දරත්වයේ තියෙන්නේ එන්නේ ඒ අවස්ථාවට ඉදිරිපත් වුණා තියෙන දෙයක් දුන්නා. එච්චරයි. ආයෙ නිකන් සැලසුම් අරවම වේවා. මේ වැඩේ හොඳට කරගන්න ඕනේ. ඒ කතන්දර මුකුත් නැහැ. අන්න එහෙම දෙන්න පුළුවන් නම් අන්න ඒ මහත්ඵල වෙන ස්වභාවය තුළ තියෙනවා. නමුත් ඉතින් ඒ විදිහ අවස්ථා එන්න ඕනේ. ඒ විදිහ අවස්ථාවකට පෙර සූදානමක් වගේ අපේ මනස තුළ තියෙන්න ඕනේ. නැත්නම් ඒ වෙලාවේ වික්ෂිප්ත වෙලා කරගන්න බැරි වෙලා එක්ක ලෝභ හිතක් මතු වෙලා ওই විදියට මේ වැඩේ කොට උඩ යන්න පුළුවන්. කෙසේ නමුත් අන්න ඒ වගේ අවස්ථා ගත්තොත් ඒ විදිහේ ස්වභාවයක් තියෙනවා. ඊළඟට අපි හිතමු අර විදියට සලකන එක වුණත් ගෙදර දොරේ කට්ටියට නම් සලකන්නේ ඉතින් අපි කවුරුත් කියලා දෙන්න ඕනෙත් නෑ. ඒක ගැන එහෙම විශේෂයෙන් මතක් කරන්න ඕනෙත් නෑ. තමුන්ගේ ළමයින්ට, තමුන්ගේ හිතමිත්‍රයන්ට, තමුන්ගේ ඥාතීන්ට සලකනවා නේද? ඒක නිකන් වගකීමක්, යුතුකමක් විදිහට අරගෙන කරනවා. ඉතින් එහෙම කට්ටිය කොතෙකුත් අපිට දකින්න පුළුවන්. නමුත් අපි හිතමු මේ තමුන්ගේ දරුවෝයි පිටදරුවෝයි එක විදිහට සලකන්න ගියොත් ඒ මනුස්සයාට මොලේ අමාරුවක් කියලා තමයි සමාජයෙන් එල්ලවෙන චෝදනාව. බවගේ දවසක කෙනෙක් නිකන් මගේ ළමයිනුයි මේ බාහිර ළමයිනුයි අතර වෙනසක් නැහැ නේ කියලා එහෙම කියලා ඒගොල්ලන්ටත් එක විදිහට සලකන්න ඕනේ, මගේ ළමයින්ටත් එක විදිහට සලකන්න ඕනේ කියලා එහෙම කිව්වහම තනිකර මේ මොලේ මොකක් හරි බ්‍රේන් ටියුම් එකක්ද කොහෙද ඇවිල්ලායි කියලා අන්න අරගෙන යන්න ඉඩ තියෙනවා. මොකද හේතුව අන්න මේ එහෙම වෙන්න බෑ. එහෙම වෙන්න බෑ. එහෙම වෙනසක් තියෙන්න ඕනේ. ඒ වෙනස අපේ බලාපොරොත්තු වෙනවා, සමාජයේ බලාපොරොත්තු වෙනවා. ඒකට එහෙම වෙනසක් නැතුව සලකන්න අමාරුයි. එහෙම තමයි සාමාන්‍ය සැකසීලා තියෙන්නේ. නමුත් අන්න අර විදියට භාවිත හිතක් සහිත කෙනෙක් අර කතාවට කියන්නේ නේද? අර හාමුදුරු කෙනෙක් තව හාමුදුරුවරු පිරිසක් සමග ඒ වනගත තැනක කල් ගෙවනවා. ඒතර එක හාමුදුරු කෙනෙක් මේ නායක හාමුදුරුවන්ගේ සහෝදරයා, තව හාමුදුරු කෙනෙක් හොඳ යාළුවෙක්, තව හාමුදුරු කෙනෙක් ලෙඩයි, තව හාමුදුරු කෙනෙක් වයසයි, තව හාමුදුරු කෙනෙක් අර මෙලෝ රහක් නැති, මෙලෝ වැඩක් නැති වගේ ඒ විවිධ කට්ටිය ඉන්නවා නේද? එහෙම ඉන්නකොට මේ හොර රැලකට අහු වෙනවා මේ පිරිස. දැන් මේ හොරු තමුන් ඉන්න තැන හෙලි වෙයි කියලා මේ පිරිසව මරන්න තමයි සූදානම. ඊට පස්සේ අර හාමුදුරුවෝ කියනවා, කතා කරලා කොමාරි වැඩේ ෂේප් කරාම කියනවා, හරි එන අනතුරු හඟවන්නේ එක්කෙනෙක් හරි අපි මරණ එක මරනවා කියලා. කවද මරන්නේ කියලා අර ස්වාමීන් වහන්සේට තීරණය කරන්න අවස්ථාවක් එනවා. කවද මරණයට බිලි දෙන්නේ, කැප කරන්නේ කියලා අවස්ථාවක් එනවා. එතකොට එක්කෙනෙක් කියන්න පුළුවන්, සහෝදරයයි යාළුවයි නම් කොහොමත් බිලි දෙන්න බෑ. අර විදිහට මේ වයසක උන්දා ඉතින් කොහොමත් තව ටික දවසනේ එයාව බිලි දුන්නොත්, එහෙම නැත්නම් අර ලෙඩ හාමුදුරුවොත් ඉතින් කොහොමත් මැරෙනවානේ එයාව බිලි දුන්නොත්, නැත්නම් අර මෙලෝ රහක් නැති හාමුදුරුවෝ ඉතින් ඉන්දියත් වැඩක් නැහැනේ එයාව බිලි දුන්නොත් කියලා ওই විදිහට එන්න පුළුවන්. ඊට පස්සේ මේ ප්‍රතිපදාව වලිගෙන් අල්ලගත්ත කට්ටිය නේද, ප්‍රතිපදාව වලිගෙන් අල්ලගත්ත කට්ටිය කියනවා, නෑ නෑ තමුන් බිලි දෙන්න ඕනේ, තමුන්ගේ ජීවිතය කැප කරන්න ඕනේ, අනුන්ගේ ජීවිත කැප කරන්න නැතුව කියලා නේද? ඒ හාමුදුරුවෝ තමුන්ගේ ජීවිතය කැප කරනවා, වෙන කෙනෙකුගේ ජීවිතය කැප කරන්න බෑ එහෙම කියන කට්ටියත් ඉන්නවා. නමුත් නියම සභාය වෙන්නේ ඒ ස්වාමීන් වහන්සේට තීරණයක් කරන්න බෑ, තීරණයක් කරන්න බෑ. මොකද හේතුව අර තමුන් වෙන් කළා පෙන්නුම් කරන්න හොඳයි කියලා අර කෙනෙක්ව පහතට දාන්න බෑ, ලෙඩයි කියලා වයසයි කියලා පහතට දාන්න බෑ. ඊට පස්සේ ඒගොල්ලන්ට සාපේක්ෂව එහෙනම් මම මගේ ජීවිතේ බිලි දෙනවා කියලා එහෙම පෙන්නුම් කරන්නත් බෑ. මොකද තමුන් තමයි මේ සියල්ලට මිනුම් දණ්ඩ වගේ තියෙන්නේ. අර කියන්නේ සෝවාන් කෙනෙක්ට තියෙන ගුණයක් විදියට කියන්නේ අත්ථූපනායක ධර්මය කියලා. එයා විශේෂයෙන් සිල් රකින්න ඒවා උත්සාහයක් නැහැ. නමුත් තමුන්ට සාපේක්ෂව හිතන ගතියක්, සලකන ගතියක් තියෙනවා. ඒ කියන්නේ තමුන්ට සාපේක්ෂව තමුන් පෙරටු කොට, තමුන් උපමා කොට අනිත් කට්ටිය ගැන හිතනවා. මගේ මගේ ජීවිතයට මං කොච්චර ආසද, ඒ වගේ අනිත් කට්ටියත් තම තමුන්ගේ ජීවිතවලට ආසයි නේද? එතකොට මම තමයි මිනුම් දණ්ඩ බවට පත් වෙන්නේ. එතකොට ඒක කැප කරන්නේ කොහොමද එහෙමනම්? නේද, මිනුම් දණ්ඩ වගේ තියෙන එක බිලි දෙන්න හැකියාවක් නැහැ නේ කොහොමත්. දැන් කතෝලික දහමෙත් කියන්නේ සල්වැසියාට ප්‍රේම කරන්න ගුවට ඒ ට්‍රාන්ස්ලේෂන් එක හරි නැහැ. ඒ කියන්නේ love thy neighbor thyself. ඔබේ මේ අසල්වැසියාට ප්‍රේම කරන්න මොන වගේද? ඔබ ඔබට ප්‍රේම කරනවා වගේ. හරිද? එතකොට ඒක තමයි මිනුම් දණ්ඩ. එතකොට ඒක හින්දාම අර විදියට තීරණය ගන්න බෑ කවද බිලි දෙන්නේ කියලා. මොකද මේ සියල්ලන් එකහා තම වෙනවා. ඉතින් ඒ විදිහේ සැලකීමක් අපිට සිද්ධ කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් මතුවෙලා එනවා. ඊළඟට අර අනිත් පැත්තෙන් අපි හිතමු තසතාවර වෙනසක් නැතුව අනවශේෂ වෙනසක් නැතුව සලකන්න පුළුවන්ද? දැන් සාමාන්‍ය ගත්තොත් අර ගැරන්ඩියා තස වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ නේද? අර තහවුරු වෙලා ඉන්න කෙනා සුළු මොහොතකින් අන්න බියවුණු සැලුණු ස්වභාවයකට පත් වෙන්න පුළුවන්. ඒක තමයි ස්වභාව ධර්ම කියන්නේ නේද? ඔය දැන් ඔය ඊට වැඩිය බරපතල සර්පෙක් ආවොත් අර කව ආහාරයට ගන්නවනේ. ඊට පස්සේ අන්න මොකද උනේ? තස තාවර වෙනස ෂණිකව හුවමාරු වුණා. දැන් ඔය අපි හිතමු ඔය දැන් අද කාලේ වෙන සිදුවීම් වල ගත්තොත් ඔය දැන් කෙනෙක්ට අනතුරක් කරනවා බුලීන් වගේ දෙයකදී ඔන්න මේ හිංසනයට ලක් වෙන දරුවා පව් මේ බුලි කරන කට්ටිය තමයි මෙතන මේ නරක කියලා පෙන්වුවාට මොකද? අන්න ෂණිකව අර බුලි කරන කෙනා තස වෙන්න සැලෙන්න බිය වෙන්න ගත වෙන්නේ පොඩි කාලයයි. ඊට වැඩි බලගතු කෙනෙක් ඇවිල්ලා අරයට පහර දුන්න ගමන් අන්න මොකද වෙන්නේ? අර කෙනා අර විදියට බිය වුණු සැලුණු ස්වභාවයකට පත් වෙනවා. අන්න මොකද උනේ? මේ ෂණිකව හුවමාරු වීමක් මේ තුල තියෙනවා. සාමාන්‍යව සමාජ සිදුවීම් වෙනකොට බොහොම පැහැදිලිව දකින්න පුළුවන් මේ තසතාවර කියන හුවමාරුව ශීඝ්‍රව සිද්ධ වෙනවා. අර විදියට තහවුරු වෙලා ඉන්න කෙනා කොහොමද සුළු මොහොතකින් අර විදියට බියගත් ස්වභාවයකට සැලුණු ස්වභාවයකට පත් වෙන්නේ කියලා දැක දැනගන්න පුළුවන්. ඉතින් ඒ විදිහේ යථාර්ථයක් තියෙනවා. එතකොට කෙනෙක් මේ තව කෙනෙක්ව බුලි කරන බව හැබෑව. නමුත් මේ බුලි කරන කෙනාට තමයි වැඩියම අනුකම්පාවක් හිමිය යුත්තේ. එයා තුල තියෙන මොකද්ද? දුර්වලකමක්. ඒ දුර්වලකම තමයි අර විදිහට මේ ඉදිරිපත් වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මේ දෙදෙනා අතර වෙනසක් නැති ස්වභාවයක් තියෙනවා. අර ගොදුරක් ගන්න සතෙක් ඒ ගොදුර නැති වුණොත් ඒ සතාගේ පැවැත්ම අස්ථාවර වෙනවා. සමහර විට ඒ සතා අර විදිහට මේ අපි හිතමු කොටි දෙනෙක් වගේ නම් අර දරුවන්ට කිරි දෙන සතෙක්. ඉතින් ඒ විදිහේ ෂණිකව හුවමාරු වීමක් තියෙනවා මේ තුල. අර විදියට තහවුරුයි කියලා පෙවුනට මේ තව කෙනෙක් බිය වෙලා සැලිලා කියලා පෙවුනට ඔය දෙදෙනාම ඉන්නේ එකම ගැටලුවේ එකම ප්‍රශ්නෙක. එතකොට අන්න ඒ දෙදෙනාට අනවශේෂ විදියට මෛත්‍රිය පතුරවනවා නම් අර වගේ දෙයකට මැදිහත් වීමට හැකියාවක් අපිට නැහැ. සතෙක් කැවිලා ගොදුරක් අරගන්නවා බලාගෙන ඉන්නවා. වෙන මොනවද කරන්න තියෙන්නේ? එන මොනවද කරන්න තියෙන්නේ? අර විදියට කෙනෙක් තහවුරුයි තව කෙනෙක් සැලිලා දෙදෙනාට වෙනසක් නැතුව අන්න හිත පවත්වනවා. ඒක තමයි නියම ස්වභාවය. නියම ස්වභාවය. එතකොට ඔය බුදු කෙනෙක් ඒ රහතන් වහන්සේ කෙනෙක් ඉදිරියේ අර විදියට සතෙක් ගොදුරක් දැහැගත්තට කවදාවත් මැදිහත් වීමක් සිද්ධ කරන්න පෙළඹෙන්නේ නැහැ. ඔක තමයි යථාර්ථය. ඔක තමයි යථාර්ථය. දෙදෙනාම ඉන්නේ එකම ප්‍රශ්නේ. දෙදෙනාටම ඒ විදිහට අන්න එකම ආකාර වෙහෙසක් පීඩාවක් තියෙනවා. එතකොට මේ පැති දෙකක් විදිහට පෙවුනට වෙනසක් පෙවුනට එහෙම වෙනසක් නැහැ. ඊළඟට අර කෙනෙක් බුලි කරනකොට ඒ බුලි කරන තැනැත්තා සමහර විට ඊට වැඩිය වෙහෙස පීඩා සහිත දුර්වල මානසිකත්වයක ඉන්නවා වෙන්න පුළුවන්. ඒකම තමයි අර බුලීන් විදියට එයා වහගන්න හදන්නේ නේද? ඉතින් ඔන්න ඔය විදිහේ අමුතු යථාර්ථයක් තියෙනවා. එතකොට මේ දන් දෙනවා නම් සිල්වත් දුසිල් කියලා වෙනසක් නැතුව, දුප්පත් පොහොසත් වෙනසක් නැතුව, සලකනවා නම් තමුන්ගේ අනුන්ගේ කියලා වෙනසක් නැතුව, අර විදිහට මෛත්‍රී කරුණාව පතුරවනවා නම් තස තහවර කියලා වෙනසක් නැතුව, අන්නේ තැනැත්තා තමයි මෙන්න මේ විදියට සියලු තන්හි වසින මේඝයක් හා සමාන ස්වභාවයක් සහිත පුද්ගලයෙක් විදියට අඳුන්නන්නේ. ඒක ටිකක් තේරුම් ගන්න අමාරුයි, ග්‍රහණය කරගන්න අමාරුයි. අපි ගොඩාක් වෙලාවට මේ ලෝකේ හොඳ ඉතුරු කරලා නරක විතරක් අයින් කරන්න කතා කරන ජාතියක් නේ අපි. එකන අපේ ස්වභාවය, අපි කියනවා මේ සිල්වත් කට්ටිය ඉන්න ඕනේ, දුසිල් කට්ටිය නැති වෙන්න ඕනේ, මේ දුර්වල කෙනා බේරෙන්න ඕනේ, බලගත්තු කෙනා වැඩක් නැහැ කියලා. ඉතින් ඔන්න ඒ විදිහට අමුතු තේරීමක් වෙන් කිරීමක් අපි සිද්ධ කරනවා. නමුත් තේරුම් ගත යුත්තේ තමයි මේ කවුරු කවුරුත් ඉන්නේ ඒ තමන්ගේ යථාර්ථයක. සංසාර රෝගේ කාට කාටක් තියෙන්නේ, ඒක තේරුම් අරගෙන කටයුතු කරන්න පුළුවන් නම් ඒක එක්තරා විදියක භාවිත හිතක්. අපිට හොඳ ගැන කිව්ව හැකි, සිල් රැකීම ගැන කිව්ව හැකි, දන් දීම ගැන කිව්ව හැකි. නමුත් සිල් රකින්නේ නැති කෙනාට ද්වේෂ කරන්න යන්න හොඳ නැහැ. ගොඩ දෙනෙක්ට වරදින තැන තමයි ඒක. සිල්පද රැකීම හොඳයි, හැබැයි සිල්පද රකින්නේ නැති කෙනාට ද්වේෂ කරන්න යනවා නම් අන්න වරදිනවා. මේ විදියට මේ කරුණා මෛත්‍රිය ලැබිය යුතු ආකාරයකින් කටයුතු කිරීම හොඳයි. නමුත් අර තාවර කෙනාට, තහවුරු කෙනාට ද්වේෂ කරන්න යනවනම් ඒක ගැළපෙන්නේ නැහැ. ඔන්න ඒ බැලන්ස් එක ගොඩ දෙනෙට අඳුරගන්න අමාරුයි. විශේෂයෙන් ප්‍රතිපදාවක් අඳුනගත්තට පස්සේ අර කනබොන කාලේ නම් ওই ප්‍රශ්න නැහැ. කාටවත් එහෙම ලොකු වෙනසක් හැංගෙන්නේ නැහැ. නමුත් මේ ප්‍රතිපදාවකට බැසගත්තට පස්සේ, සිහියක් භාවනාවක් අඳුන ගත්තට පස්සේ, සීලයක් රකින්න අදහසක් ඇති කරගත්තට පස්සේ තමයි ඔය මතුවෙලා එන්නේ ගොඩක් වෙලාවට. ඊට පස්සේ සීල් රකින්න නැති වුන්ගේ දොස් දකින්නවා. අපෝ මූණම් මහා පාපී එකෙක් කියලා එහෙම දොස් දකින්නවා. එහෙම නැත්නම් භාවනා නොකරන කට්ටියගේ දොස් දකින්නවා. නේද? ওই විදියට වෙනස් ස්වභාවයක් මතු කරගන්න උත්සාහ ගන්නවා. නෑ එහෙම එකක් නෑ. අපි හිතමු අපි සීලයක් රකින්න කියලා සීල් රැකීමේ ආනිසංස අපිට පෙන්නුම් කරන්න පුළුවන්, ගෙනහැර දක්වන්න පුළුවන්. නමුත් එයා සීල් රකින්නවද කියලා බලන්න යන්න හොඳ නෑ. ඔන්න ඔය බැලන්ස් එක තේරෙනවා නම් ලොකු ජයග්‍රහණයක්. අපි හිතමු මේ සීල් රකින්නවා කියලා පෙන්නුම් කරනවා. හැබැයි ඇත්තට සීල් රකින්නේ නෑ. ඒක හොයන්න යන්න හොඳ නෑ. නේද? සීලේ ආනිශංස කියනවා අර විදියට සීල් රකින්න පොළඹවනවා. හැබැයි යාට අර විදියට හිල් වලින් ඇබිලා බලන්නේ යන්න හොඳ නැහැ. මෝ ඇත්තටම සීලය රකින්නවද කියලා. ඒ වගේ පිස්සු කට්ටිය ගොඩ දෙනෙක් ඉන්නවා. දොරේ හිලෙන් ඇබිලා බලනවා ඇත්තට සීල් රකින්නවද කාමරේ ඇතුලේ කියලා. ටෝච් ගහගෙන කුටි ගානේ ගිහිල්ලා බලනවා මේ හාමුදුරුවෝ භාවනා කරනවද කියලා. පිස්සු අප්පා, වෙන වැඩ නැත්තම් හොඳයි. නේද? නේ ඒ වගේ කට්ටි ඉන්නව ගොඩ දෙනෙක්. අර විදියට මේ සීල් රකින්නවද කියලා හොරාට ගිහිල්ලා බලන්න ඕනේ. නෑ එහෙම බලන්න දෙයක් නෑ. යාගේ පාඩු යාට ඉන්න දෙන්නකෝ. ඕක කොහොමත් කාලයට සාපේක්ෂව අර ටයිම් ෆැක්ටර් එක ඕක ඔය හෙළුව ගෙනහැර දක්වනවා. ඔය රෙද්ද ගැලවිලා කොහොමත් බිමට වැටෙනවා. ඒ ගැලවෙනකන් ඉන්නකෝ පොඩ්ඩක්. හදිස්සියේ ගිහිල්ලා හොයන්න යන්න, අර විතර ගල් ගහන්න යන්න, චෝදනා කරන්න යන්න ඕනේ නෑ. ඒ වෙනුවට ආශීල රැකීම හොඳයි. නොරකින්නවා නම් ඒක ප්‍රශ්නයක් නෑනේ. ප්‍රශ්නයක් නෑ. ඒක විශේෂයෙන් මේ විදියට මේ රැකින කට්ටිය විතරයි අපේ බජාරෙක ඉන්න ඕනේ. නොරකින්න කට්ටියට බෑ කියලා එහෙම එකක් නෑ. ඊළඟට අපි තමු භාවනාවක් කරන බවට උනන්දු කරවන්න පුළුවන්. මේ එකක් කරන්න, මේ විදියට භාවනා කරන්න කියලා උනන්දු කරවන්න පුළුවන්. හැබැයි එයා භාවනා කරනවාද කියලා බලන්න යන්න හොඳ නැහැ. එහෙම යන්න හොඳ නැහැ. ඈ ඔය ගොඩ දෙන්නිට ඔය බැලන්ස් එක තේරෙන්නේ නැහැ. හරි යා භාවනා කරනවාද කියලා හොයන්න යන්න යනවා. ඇත්තට කරනවාද කියලා අහනවා. බොරු නේද ඔය කරන්නේ කියලා අහනවා. දැන් බොරුවට වැඩක් නැහැ. එහෙම අහලා වැඩක් නැහැ. මේ වෙනුවට භාවනා කරනවා නම් හොඳයි. නොකරනවා නම් ඉතින් ඒකත් කමක් නැහැ නේ. මේකෙත් නේන අමුතු සුන්දරත්වයක් තියෙනවා. ඊට පස්සේ අපි හිතමුකෝ අපිට සහයෝගය දෙන කාලේ විතර දේගොල්ලන් අගය කළ යුත්තේ. දැන් ඔය වැඩසටහන් වලට එහෙම කාලයක් තිස්සේ සම්බන්ධ වෙන කට්ටිය ඉන්නවා. උදව් කරන කට්ටිය ඉන්නවා. ඒ විදිහට ඒ මොකද්ද ඒකට කියන්නේ සංවිධානය කරන කට්ටිය ඉන්නවා. ඒතකොට සංවිධානය කරන කාලේ උදව් කරන කාලේ අගය කරන්න අපිට පුළුවන්. හැබැයි අපි හිතමු යාගේ ගෙදර දොරේ ප්‍රශ්නයක් නිසා හරි නැත්නම් හිත බිඳීමක් නිසා හරි මොනවා හරි වෙලා හැමීට දැන් උදව් කරන එක අතහරිනවා. සම්බන්ධ නොවන එක අතහරිනවා. ඒ වෙලාවට ඒ මනුස්සයට යන්න දෙන්න ඕනි. ආපහු එන්න පුළුවන් විදියට යන්න දෙන්න එපැයි. නේද? එන්න පුළුවන් විදියට යන්න දෙන්න ඕනි. එහෙම නැතුව නිකන් නොයන විදියට යවන්න හොඳ නැහැ. චෝදනා කළා, බැනලා, හිත බිඳලා යවන්න හොඳ නැහැ වෙනකොට. අනේ නිකන් බබා වගේ අනේ හොඳයි හොඳයි. කරපු දේ හොඳයි, නිකරපු කාලේ හොඳයි. ඉතින් අමාරුව පසුතා කාටක් තියෙනවනේ කියලා. ද නිකන් ෆෙයාවෙල් එකක් දීලා යවුවාම අඩුම ගානේ ආපව දවසක එන්න ඉඩ තියෙනවනේ මනුස්සයට. යන්න යනකොට යන්න දෙන්න ඕනේ එන්න ඉඩ තියලා. එහෙම නැත්නම් අපරාධයක්. අර කරපු කාලේ ගුණේවත් නැහැනේ එතකොට. නේද? එන්න මේ විදිහේ වෙනසක්. ඊට පස්සේ ඇතිවෙන සමහරව භාවනා කටයුතු කරනවා. සමහරු කරන්නේ නැහැ. ඉතින් නොකර කට්ටියට චෝදනා කළ වැඩකුත් නැහැනේ. එහෙම කට්ටිය කීප දෙනෙක් ඉන්නවා. හැබැයි ඉතින් ඉන්නවනේ. කරන්නේ නැහැ. ඉතින් මොකද කරන්නේ? ඒක නිකන් පොළවේ අත ගහලා දිවුරලා කියන දා ගන්නට එච්චරට දැඩිට අරන් තියනවා. කරන්නේ නැහැ. ඉතින් නොකර ඉන්න කමක් නැහැනේ. ඒක පස්සේ යන්නේ නැහැ. මොකද මේ භාවනා කරන් පොරේ නැtei කියලා අපිට ආශ්‍රය කරන්න බැරි කමක් නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඈ මේ මනුස්සයාගේ අඩුම ගානේ බලන්න පුළුවන්. දැන් එයා භාවනා කරන්නේ නැහැ. දැන් මම භාවනා කරනවා. මගේ එයාගේ මානසිකත්වය ගත්තාම කොහොමද දෙදෙනාගේ සංසන්දනය කියලා හරි බැලුව හැකිනේ. නේද? එහෙම හරි බලන්න පුළුවන් මේ කොරෝනා භාවනාව ඇති වැඩක් තියෙනවද මගේ භාවනාව කියලාවත් හොයාගන්න පුළුවන්. ඒක එහෙම ප්‍රශ්නයක් නැහැ අපිට. එහෙම නැති කට්ටියකොතෙකුත් ඉන්නවා. දැන් මේ භාවනා මධ්‍යස්ථානයක් වුණත් මෙහෙටත් ඇවිල්ලා යනවා එහෙම කට්ටියකොතෙකුත්. ඒගොල්ලන්ට අපි එන්න එපා කියන්නේ නැහැ. ඒගොල්ලෝ ඇවිල්ලා එක්කෝ ඒ වතපිළිවෙතක් කරලා එහෙම නැත්නම් ඔය ගොටු අතු ටිකක් හදලා දීලා මොනවා හරි කරලා යනවා. ඉතින් මොකද වෙන්නේ? ඒ වගේ කෙනෙක් ආවම ඉතින් මොකක් හරි වැඩක් හරි කරගන්න පුළුවන්. ආ මේක මහත්තයා මේ කරත්තයක් තියෙනවා අදලා දෙන්නකෝ කියලා ගිහුවාම ඉතින් අනේ ස්වාමීන් වහන්සේ එක දවසකට ආවේ කිව්වහම අනේ ඉතින් බෑනේ මේ කරත්තෙ කැඩිලානේ ගිහුවාම ඉතින් මිනිස්සයා සතියක් විතර පදිංචි වෙලා අර කරත්තේම හදා හදා ඉඳලා ඉතින් යනවා. පාවගේ දවසකට එක්කිනේ කියලා එයා භාවනා කරන්නේ නැහැ. මොකෝ මේ කරත්තෙ කැඩිලානේ බලන්නකෝ කරත්තෙන් ඇති වැඩකුත් නැහැ. කරත්තෙ වැඩක් නැහැ. කරත්තෙ කැඩිලානේ බලන්නකෝ ස්වාමීන් වහන්සේ මම හෙට යන්නනේ ආවේ. ඉතින් මේ කරත්තේ හදාගන්න විදියක් නැහැ නේ. දැන් මහත්තයා වගේ කෙනෙක් හම්බ වෙන්නේත් නැහැ නේ. මහත්තයානේ මේ කරත්තේ කලිනුත් හැදුවේ කිව්වහම එහෙනම් මං ගිහිල්ලා ආපහු එන්නම් ගෙදරට කියලා එන්නම් කියලා ගිහිල්ලා ගෙදෙට්ට ගිහිල්ලා ඇවිල්ලා සතියක් පදිංචි වෙලා කරත්තේ හදලා ගියා. නේද? එහෙම ඇවිල්ලා ගියපු දැන් ඒකේ ප්‍රශ්නයක් නැහැ අපිට. ඉතින් එන්නේ විදියට මේ සීලේ ආනිසංස අපිට කියන්න පුළුවන්. භාවනාවේ ආනිසංස අපිට කියන්න පුළුවන්. නමුත් මේ භාවනා කරනවාද කියලා හිල් වලින් ඇබිලා බලන්න යන්න එපා. නැරිද සීල් රකින්නවද කියලා පිටිපස්සෙන් CCTV කැමරා හයි කරන්න යන්න එපා. එහෙම වෙන්නේ නැහැ. ඒ වෙනුවට අන්න රකින්න එක රැකපු දෙන් කරන එක කරපු දෙන්. මේකේ ප්‍රශ්නයක් නැහැ. හරි. ඒ නිදාස කාට කාටත් දෙන්න. ඒ අනුන්ගේ ජීවිතවලට නිකන් වැඩ අනවශ්‍ය බලපෑම් කරන්න යන්න එපා අප්පා. ඕවා නිකන් හරි කරදර වැඩ. නිදාසේ ඉන්න දෙන්න ඕනේ කාට උනත් මං කියන්නේ කොයි මනුස්සයට උනත්. අන්න ඒ විදිහේ වෙනසක් නැතිව සලකන ස්වභාවයක් ටික ටික මතු කරගත යුතුයි. ගොඩාක් දුරට මෙන්න මේ වෙනස්කම මතු වෙලා එන්නේ විශේෂයෙන් මේ ප්‍රතිපදාවකට බැසගත්තාම අපි කියමු අර වෙන්නේ සිල් රකින්නේ නැහැ කියලා කෙනෙක්ට දොස් දෙනවනේ. චෝදනා කරනවනේ. ඕවා ගොඩාක් අයිති වෙන්නේ අර සීලබ්බත පරාමාස ගණයේ තමයි. අපි අහලා තියෙනවා සෝවාන් වෙනකොට කැඩෙන තුනක්. සක්කාය දිටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. අර වැරදි ග්‍රහණය සීල වෘත ග්‍රහණය කිරීම මේ වගේ දේවල් සුද්ධ වෙන්නේ ඉතින් සෝවාන් වුණාමම තමයි. එතකොට අර විදියට අර තමන් සීල වෘතයක් ග්‍රහණය කළා අන වෙන කෙනෙක්ට චෝදනා කරනවා. ওই විදිය ස්වභාව ගොඩාක් දුරට දකින්න පුළුවන්. විශේෂයෙන් ආධුනිකයාගේ ඒක තියෙනවා ඉතින්. එයාට අනුකම්පා කළ යුතුයි, එයාට කාලයක් දිය යුතුයි. ඒක නිවැරදි කරගන්න ප්‍රතිපදා වැඩෙනවා නම් ඒ ස්වභාව අඩු වෙන්න ඕනේ ටික ටික. අර විදියට සීල් රකින්න කෙනා නැති කෙනා වෙනසක් නැතුව එයත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්. ඒ සීල වෘතය ග්‍රහණය කළා නෑ. ඊට පස්සේ අපි හිතමු භාවනා කරන කෙනා හොඳයි, නැති කෙනා නිකන් හරි නෑ, උඹලා එන්න එපා අපිත් එක්ක ආශ්‍රය කරන්න වගේ ඒවලුත් ඔය සීලබ්බත පරාමාසම තමයි. ඒ කියන්නේ අපි හිතමු දැන් භාවනා කරන මිනිස්සෙක් ඉන්නව නැති මිනිස්සෙක් ඉන්නව. අපිට නැති කෙනා එක ගනුදෙනු කරන එකේ ප්‍රශ්නයක් තියෙන විදිහක් නෑනේ. එහෙම තියෙන විදිහක් නෑ. ඔය සමහ අලුතෙන් කට්ටිය හම්බ වෙනවා සමහර වෙලාවට. ඉතින් කවුරු හරි ආ කුදලගෙන ඇවිල්ලා කියන ස්වාමීන් වහන්සේ මේ කිසි භාවනාවක් කරන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. මේ පොඩ්ඩක් අවවාද කරන්න කියලා තමයි අරගෙන ඉන්නේ. අනේ මම මට ඒ වෙලාවට අවවාද කරන්න හිතෙන්නෙම නැහැ. මං කියනවා අයියෝ භාවනා කරන්න එපා අප්පා, හරි වදේ මේ පේන්නේ නැද්ද මේගොල්ලෝ භාවනා කරන්න කියලා ඕගොල්ලන්ට දෙන වදයක්. ඈ අර අරන් එන මනුස්සයාට තමයි ඇඟිල්ල දික් කරන්නේ. දවසක් අම්මා කෙනෙක් අරන් ඇවිල්ලා කියනවා මේ 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 ගේම් ගහනවා ස්වාමීන් වහන්සේ පැය 24ම මේ මේ කොළුවට අවවාදයක් කරන්න. මං කෝ ඔබ හොඳට තව ටිකක් ගේම් ගහපන්. මමත් ඒ දවස්වල කරා ඔය වයසට ගේම් ගහන්න නැත්නම් කවදා ගේම් ගහන්නද? ගේම් ගහලා ඔන්ලයින් ගේම් එකේ නම්බර් 1 වේයන් ඔබ. අනේ කොළුව ගෙදර ගිහිල්ලා ගේම් ගහන එක විකුණලා දාලා, ඒ සෙට් එක විකුණලා දාලා. ඈ ඇයි මේ හාමුදුරුව කිව්වලු නම්බර් 1 වෙන්න කියලා? ඉතින් මේක හරියන්නේ නැහැ නේ. මේක හරියන්නේ නැහැ. ඒ එහෙම අර සීලබ්බත පරාමාස වලට උඩගෙඩි දෙන්නවත් යන්න හොඳ නැහැ. භාවනා කරන මනුස්සයා නැති මනුස්සයා කරන එක වැඩි නොකරන එක හොඳයි වගේ බැලුවාම. හරි අර සීල් රකින්නේ නැති කෙනා ගාව මොනවා හරි ගුණ ධර්මයක් රැකිලා තියෙනවා වගේ සීල් රකින්න එකට වැඩිය. ඉතින් එහෙම මොකද්දෝ තියෙනවා. අර විදිහට සීලබ්බත පරාමාස ගණයට තමයි ඔය ගොඩාක් අපි අදහස් කරගෙන ඉන්නේ ඒවා වැටෙන්නේ. දැන් අපි හිතමු සමහර කෙනෙක් සීල් සමාදන් වුණාම හිතට සතුටුයි. අර පාප දේශනාවක් කියන්නේ ඔය මගේ අතින් වරදක් වුණා, මේ ශික්ෂාපදේ කැඩුනා කියලා අලුතෙන් සිල් සමාදන් වෙනවනේ. එතකොට යම්කිසි පිරිසිදු භාවයක් වගේ හිත තුල ඇති වෙනවා නේද? දැන් භික්ෂුවකටත් තියෙනවා ය පොයට පොය එනවනේ සති දෙකකට වරක්. අමාවක පොයයි, පුර පොයයි. ওই දවස් දෙකට උපෝසථය කරනවා. ගිහිල්ලා තමුන්ගේ වැරදි අඩුපාඩු දේශනා කළා, කන්ෆෙස් කළා. පිරිසිදු වීමක් වගේ දෙයක් කරලා ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේගේ පැනවුම මතක් කරනවා. මෙන්න මේ ශික්ෂාපද 227 බුදුරජාණන් වහන්සේ උපසම්පදා භික්ෂුවකට පනවලා තියෙනවා කියලා මේක ශබ්ද නගා කියවීමක් සිද්ධ කරනවා. එතකොට පෝය කරාම සාමාන්‍යයෙන් කෙනෙක්ගේ හිත නිකන් පිරිසිදුයි වගේ. අර සති දෙකක් හුණු වෙවි ඉඳලා කුණු කන්දල් ගොඩාක් එකතු කරගෙන ගිහිල්ලා අර නගර සභාවේ ගිහිල්ලා අන්ලෝඩ් කළා වගේ ගතියක් ගොඩ දෙනෙට දැනෙනවා. නමුත් ඇත්තටම එහෙම නිකන් ආපති දේශනා කරපු වෙලාවට විතරක් පිරිසිදු බවක් දැනෙනවා කියන්නේ තාම ප්‍රතිපදාව වර්ධනය වෙලා මදි ඉතින්. ඒක අර සීල වෘත්ත ගණයට තමයි වැටෙන්නේ ටිකක්. කමක් නැහැ, ඉතින් ඒවට කල් දෙන්න ඕනේ. මම කියන්නේ ෂණිකව ඒක වෙනස් කරන්න පුළුවන් කියලා. සීල් සමාදන් වෙලා පන්සලේ ඉන්න දවසට වගේම ගෙදර ඉන්න දවසටත් හිත තුල නොවෙනස්ස අර විදිහේ පිරිසිදු බවක් රැකීමක් තියෙනවා නම් තමයි ක්‍රමවේදය. ඒ සීලබ්බත පරාමාස කැඩෙන්නේ අරහෙ ගිහිල්ලා සෝවන් වුණ දවසටනේ. මේකෙන් නැදින් ටිකක් තියාගන්නත් වෙනවා නේද ඒ වෙනකන්. කෙසේ නමුත් ඒ ඔය සියල්ල වැටෙන්නේ ඒ ගණයට තමයි. ඊට පස්සේ අපි හිතමු පැය ගණනක් භාවනා කරාම හිතට හොඳයි. භාවනා නොකරපු දවසට අස්පට් වගේ. ඈ සක්මන් පරියංක දෙකක් කරාම අද දවස නිකන් මගේ ඩෝස් එක හරි මේ කුඩු මුල හරි කියලා එහෙම හිතෙනවා. ඒක හොඳයි, ආධුනිකයෙක්ට අපි ඒක එන්කරේජ් කරනවා ඇත්තටම. නමුත් කාලයක් යනකොට අපි හිතමු තේරුම් ගත යුතු තමයි භාවනා කරපු දවසට විතරක් හිතේ විවේකයක් රැකිලා තියෙනවා නම් ඒක මොකද්දෝ පරාමාස ගතියක් සීල වෘතයක් විදිහට තමයි ඒකත් ගණෙන්නේ. ඔන්න ඔය විදිහේ අමුතු කතන්දරයක්. එතකොට මේ භාවනා කළා එදා දවසේ හිත තුළ විවේකයක් සැනසීමක් මතුවලා ආවා කියලා කෙනෙක් හිතෙනවා නම් ඒක ඇත්තට දැනෙනවා වෙන්න පුළුවන්. නමුත් මම මේ කියන්න උත්සාහ කරන්නේ භාවනා කරපු දවස නොකරපු දවස නොවෙනස්ස හිත තුළ විවේකයක් රැකිය යුතුයි. සිල් සමාදන් වුණ වෙලාවට පාප දේශනා කරපු වෙලාවට විතරක් නෙමෙයි අනිත් වෙලාවටත් හිත තුළ පිරිසුදු භාවයක් රැකිය යුතුයි. ඔන්න ඔය නොවෙනස්ව පවතින ස්වභාවය අර සියලු තන්හි වසින මේ ගෙහක් වගේ තමයි නේද? මේ දේවල් වල වෙනස නැති වෙලා ගිහිල්ලා. වෙනස නැති වෙලා ගිහිල්ලා. ඒ වෙනස නැතිවීම ටිකක් ඉතින් කාලයක් වඩපු හිතක ස්වභාවය. නමුත් අපි තේරුම් ගත යුත්තේ තමයි ඒ වගේ දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ අගය කරන්නේ. මේකනේ මේ දන් දෙන තැනින් පටන් අරන් මේ කරුණාව මෛත්‍රිය වුණත් යහපත සැලසීම වුණත් මේ සියල්ල අර කිසිම තැනක නොවිනස්ව අතොරක් නැතුව පතුරවන්න පුළුවන්ද වහින්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි අහන්නේ. ඒක ඉතින් අර විදිහට භාවිත හිතක වඩනාලද හිතක ස්වභාවය අපිත් ඉතින් ඒ දිහාවට ටික ටික යන්න බලමු. බලන්න ඔය ගෙදර කට්ටියට ඔය ආදරය කරන කට්ටියට ඔය පණ කියලා කියන කට්ටියට විතරද සලකන්නේ? අනිත් කට්ටියව දැක්කහම මූණ පිළිතු වෙනවද කියලා බලන්න. නේද? භාවනා කරන කට්ටියට විතරද සලකන්නේ? නැති කට්ටියට නිග්‍රහ කරනවද බලන්න. අර විදිහට සීල් රකින්න කට්ටිය විතරද හොඳ? අර විදිහට සීල් නොරකින්න කට්ටියව නොදෝමකින් නොදකින් නොදෝමකින්ද කියලා බලන්න. ඒ වෙනස නැතිවිය යුතුයි දවසක. වෙනස නැතිවිය යුතුයි. ඒ වෙනස නැති වෙන දිහාවට තමයි ප්‍රතිපදාව යෙදිලා තියෙන්නේ. ඉතින් ටිකෙන් ටික වර්ධනය වෙලා අර විදිහට මේ වහිනා වැස්ස වගේ වෙන්න පුළුවන් හිතක් හදාගන්න කියන ආරාධනාව තමයි මේ තියෙන්නේ. මේ වහිනා වැස්ස නිකන් වැඩි වගේ කියලා හිතන කට්ටියට නිකන් එච්චර වැඩි කියලා හිතේද දන්නේ නැහැ. එසේ නමුත් අතොරක් නැතුව වෙනසක් නැතුව සියලු තන්හි පතනය වන වහින වැස්සක්. ඒ වගේ හිතක් තිබිය යුතුයි. ඒ වගේ හිතක් තමයි භාග්‍යතුන් වහන්සේ අගය කරන්නේ. ඉතින් අද දවසේ මේ ධර්ම දේශනාවත් එවැනි වූ හිතකට අනුග්‍රහයක් උපකාරයක් වේවා කියලා අපි මතක් කරමු.
සාදු සාදු සාදු. සුපුරුදු පරිදි තව ප්‍රායෝගිකව මේ ධර්ම කරුණු පහදා දෙන ධම්මකුසල ස්වාමීන් වහන්සේට උන්වහන්සේගේ සීල ආධ්‍යාත්මික පැතුම් ඒ ආකාරයෙන් මිශ්‍ර සිද්ධ වේවා. අපටත් ඒ ධර්ම මේ කුසලය නිවන් අවබෝධ සඳහාම හේතු වාසනා වේවා යන ප්‍රාර්ථනාව ඇතුළු අවසරයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ වන්දනා කිරීමට.
හොඳයි.
සාදු සාදු සාදු. ඕකාස වන්දාමි භන්තේ
සුඛේ හන්තු
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදං.
සාමිනා කතම් පුඤ්ඤං මයිහන්දා තබ්බං.
සාදු අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්ඡයං කමතමේ භන්තේ
අමාමි කමිතබ්බ.
සාදු ඕකාස කමාමි භන්තේ
සුඛේ හන්තු.
ဒုတိယံපි ඕකාස වන්දාමි භන්තේ
සුඛේ හන්තු.
තතියම්පි ඕකාස වන්දාමි භන්තේ
සුඛේ හන්තු. අභිවාදන සීලස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුර ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වචතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිච්ඡතෝ.
සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං අගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමෝ මහ. සාදු සාදු සාදු.
තොපත්තේ හැම දිනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.